හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරයක් දීලා නමස්කාරය කියවන්න පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, တတိယံපි සංඝං සරණං ගච්ඡාමි, පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්මසවන කාලෝ අයං බදන්තා, ධම්මසවන කාලෝ අයං බදන්තා, ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, මේ සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ මේ දහම් කරුණු පිළිබඳව තමන්ගේ වැසුණු දහම් ඇස පාදගන්න, ධම්ම චක්කුම් උදපාදි කරගන්න, යගම ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, අලෝකෝ උදපාදි කියන තත්ත්වයට හිත පිරිසිදු කරගන්න. මේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මේ ධර්මය, මේ බුදුදහම දේශනා කළේ මිනිසුන්ගේ හිත පිරිසිදු කරගන්න. මේ පෘථග්ජන ලෝකයා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරනකොට කිලුටු වෙන්නේ, අපිරිසිදු වෙන්නේ පුද්ගලයාගේ හිත. ඊළඟට හිත අපිරිසිදු වුණාම, කිලුටු වුණාම, කළු වුණාම, කෙලෙස් සහිත වුණාම ඒ පුද්ගලයාගේ තවත් බොහෝ දේවල් කිලුඩු වෙනවා. ඒ අනුව අර මනස මුවහ වෙනවා, කිලුටු වෙනවා, මෝහයෙන් මුවහ වෙනවා, අඳුරු වෙනවා. ඒ නිසා මේ බුදුදහමට අනුව මේ කිලුටු වෙන, අඳුරු වෙන දේවල් අඳුර හැටියට, මලකඩ හැටියට බුදු දේශනාවේ දේශනා කළා. රාගමල, ද්වේෂමල, මෝහමල. එහෙම නැත්නම් රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර. මේ රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර නිසා කිලුටු වෙන්නේ ඇත්ත ඇටි හැටියට දැනගන්න බැරි වෙන්නේ මායා දර්ශනයක් දකින්නේ අර අසුතුවත් පෘථග්ජන පුද්ගලයෝ. ඉතින් ඒක නිසා එක අස්භාභාවික තත්ත්වයකට පත් වෙනවා. ස්වභාවය විකෘති වෙලා අස්වාභාවික තත්ත්වයකට පත් වෙනවා. ඒ අනුව පුද්ගලයාගේ හිත සහ මනස මේ දෙපළ දෙආකාරයකින් කිලුටු වෙනවා. යම් කෙනෙකුට මේ උතුම් නිවන් මඟ බුද්ධ ධර්මය මේ වන අහන්න පුළුවන් වුණොත්, බුදු දහම තේරුම් ගත්තොත්, ඒ පුද්ගලයාගේ පිරිසිදු කරගන්න පුළුවන් හිත පළවෙනකොටම ඒකට කියනවා චේතෝ විමුක්තිය. ප්‍රඥාවෙන් යම් ආකාරයක මනස පිරිසිදු කරගන්න පුළුවන් වුණොත් එතෙන්දි එන්නේ ප්‍රඥා විමුක්තිය. ඒ අනුව මේ බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ දහම ධර්මය, මාර්ගය, පිළිවෙත, ප්‍රතිපදාව, පරියාප්ති ධර්මය යම් කිසි කෙනෙක් අහන්න ඕන, අහගන්න ඕන, අහලා අනුගමනය කරන්න ඕන, භාවිතයට ගන්න ඕන. තම තමන්ගෙම හිත පිරිසිදු කරගන්න සහ මනස පාරිශුද්ධ තත්වයට පිරිසිදු කරගන්න. ඒ කිලුටු වූ හිතෙන් මේ නිවන් දකින්න, නිබ්බානගාමී වෙන්න පුළුවන්කමක් නැහැ. එනිසා මේ බුදු දහම යම් ආකාරයකට මිනිස්සුන්ට, මනසක් තියෙන අයට, මනස පාවිච්චි කරන්න පුළුවන් අයට, මෙනෙහි කරන්න පුළුවන් අයට, හොඳ දේ සහ නරක දේ හිත පිරිසිදු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මනස පිරිසිදු කරගන්න පුළුවන් වෙනවා. මේ පිරිසිදු කර ගැනීම පියවර තුනකින් පිරිසිදු කරගත යුතුයි, කරගත හැකියි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මුත්‍ති, විමුත්‍ති, පරිමුත්‍ති, සුද්ධි, විසුද්ධි, පරිසුද්ධි. එනිසා පියවර තුනක් තියෙනවා. මේ පියවර තුනෙන්ම හිත පිරිසිදු කරගන්නට නම් පළවෙනි පියවර සංවර වීමෙන් පිරිසිදු වෙනවා. දෙවෙනි පියවර සංසිඳ වීමෙන් පිරිසිදු වෙනවා. තුන්වෙනි සහ අවසාන පියවර සංමා වීමෙන් පිරිසිදු වෙනවා. එනිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. යම් කිසි පුද්ගලයෙක් අසංවර නම් පිරිසිදු වෙන්නේ නැහැ, කිලුටු වෙනවා. යම් කිසි පුද්ගලයෙක් සංවර නම් පිරිසිදු වෙනවා, කිලුටු වෙන්නේ නැහැ. මේ අසංවර වෙන්නේ තමන්ගෙම ඇහැ, කන, නාසය, දිව, කය, මන කියන දොරවල් හය. මේ කිලුටු වෙන්නේ ක්‍රම දෙකකට. එක දීගංවා, දීර්ඝ සංසාරේ අපි පුරුදු කරගෙන පුහුණු කරගෙන ආපු අර මතක සටහන්වල අතීතේ ගැබ්ගත්ත ගති නිසා පුරුදු වෙනවා. ඒ පුරුද්ද නිසා හිතට අර කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර කියන තුන අලුතෙන් මතුවෙනවා. ඒවා අතීත ගති පුරුදු. ඒවට කියනවා දීගංවා. දීර්ඝ සංසාරේ පුරුදු කරගෙන ආපු දේවල් තමයි දීගංවා. ඒ වගේම ආගන්තුකේ උපකිලිටේන උපකිලිට්ටං කියන රස්සංවා. මේ අද වර්තමාන මොහොතේ එහෙන් අර ප්‍රියමනාප අනුරාගය අවුස්සන රූපයක් දැක්කොත් අර රස්සංවා කියන ආගන්තුකේ උපකිලිටේන උපකිලිට්ටං කියන වර්තමාන මොහොතේ එහෙන් දැක්ක රූපේ නිසා රාගය කියන අඳුර රාග අඳුර සකස් වෙනවා. ඒ වගේම අප්‍රිය අමීහිරිටයක් දැක්කොත් දෙවෙනි වේශයෙන් ද්වේෂ අඳුර සකස් වෙනවා. ඒ ඇහෙම්ම අපි අමීහිරි අප්‍රිය නොගැලපෙන නොපෑහෙන නොසීහෙන රූපයක්. ඒ වගේමයි කනින් අප්‍රිය අමීහිරිටයක් ඇහුවොත් නාසයට අප්‍රිය අමීහිරි ගඳ සුවඳක් දිවට අප්‍රිය රසක් කයට අප්‍රිය පහසක් මනසට කැමති නැති අප්‍රිය අමිහිරි ධම්මයක්. මේ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. අපේ හිත කිලුටු වෙන හැටි තේරුම් ගත්තොත් පිරිසිදු කරගන්නා හැටි තේරුම් ගන්න පුළුවන් වෙනවා. එනිසා බුදුහාමුදුරුවෝ මිනිස්සුන්ට කියා දුන්නේ උගන්වුවේ මේ මාර්ගචරියාව ධම්මචරියාව හැටියට විග්‍රහ කළේ මේ හිත පිරිසිදු කරගන්නා ආකාරය. ඒ වගේම බුදුහාමුදුරුවෝ හිත කිලුටු වෙන ආකාරය විග්‍රහ කළා. ඒ කිලුටු වෙන දේවල් විග්‍රහ කළා තීනි දුෂ්චරිතය හැටියට. තීනි දුෂ්චරිතය කියන්නේ කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය. ඒ වෙනුවට යම් කිසි කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් නම් තීනි සුචරිතය, අර කායේන වාචාය මනසා කියන තුනේම කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය, ඒ පුද්ගලයාගේ හිත පිරිසිදු වෙනවා. දැන් හොඳට කල්පනා කරන්න ඕන. එතකොට මේ බෞද්ධයෙක් කියන්නේ හිත පිරිසිදු කරගන්නට දන්නා ඒ පිරිසිදු කරගන්නා පිළිවෙත මාර්ගය ප්‍රතිපදාව භාවිතයට ගන්න පුළුවන් පුද්ගලයෙක්, දන්නා පුද්ගලයෙක්, දක්ෂ පුද්ගලයෙක්, හැකියාවක් තියෙන කෙනෙක්. හිත කිලුටු කරගන්නා පුද්ගලයෙක් ප්‍රියමනාප දෙයට ඇලීම නිසා කිලුටු වෙනවා. අප්‍රිය අමීහිරි දෙයට ගැටීම, වෛරය, තරහ, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පටිඝය, රෝධය, විරෝධය නිසා ඒ පුද්ගලයාගේ හිත කිලුටු වෙනවා. ඒ වගේම ප්‍රිය අප්‍රිය අතර මානයෙන් මැනීම නිසා හිත කිලුටු වෙනවා. මේ හිත කිලුටු වෙන්නේ එතකොට ප්‍රිය දෙයට අනුරාගයෙන් හෝ රාගයෙන් හෝ අර දීර්ඝ සංසාරේ පුරුදු කරගෙන ආපු කාම විතක්ක විචාර නිසා හෝ හිත කිලුටු වෙනවා, අපිරිසිදු වෙනවා, කෙලෙස් සහිත බවට පත් වෙනවා, අඳුරු වෙනවා, කළු වෙනවා. කාගේ හිතද? තමන්. සියලු අසුතුත් පෘථග්ජන පුද්ගලයෝ මේ දහම නොදන්නා අය නිතරම කැමති ආස්වාදයක් ලැබෙනවා ඇහෙන් ලස්සන රූප, ප්‍රියමනාප රූප බලලා යම් කිසි ආස්වාදයක් ඒ රූපයෙන් ලබන්නේ. ඒ වගේම කනින් ප්‍රියමනාප මිහිරි මధుර මනස්කාන්ත සුව සොම්නස්සාගත වූ ශබ්දයක්, ශබ්ද රූපයක් අහන්න කැමති. ඒ වගේමයි දිව පිනවන්න කැමති, නාසය පිනවන්න කැමති, කය රමණය කරන්න පිනවන්න කැමති, මන රමණය කරන්න පිනවන්න කැමති. ඒ නිසා සියලු අසුතුත් පෘථග්ජන පුද්ගලයෝ අන්තවාදී ලෙස, අන්තගාමී ලෙස මේ ඇහැ, කන, නාසය, දිව, කය, මන පිනවන්නට කටයුතු කරනවා. මේ කටයුතු කිරීමේදී සිදුවෙන්නේ තමන් දැනුවත්ව හෝ නොදැනුවත්වම මේ අර කාම රාග කියන අර අඳුරු කළු කිලුටු ගතියක් තමන් තුල මේ බම්බයක් පමණ වූ ශරීර කූඩුව තුල මනෝමය කාය තුල ගතියක් හැටියට තැන්පත් වෙනවා. මේ ගතිය අනුසය හැටියට අලුතෙන් උපදිනවා වගේම ගතිය හැටියට බම්බයක් පමණ වූ ශරීර කූඩුව තුල දීර්ඝ සංසාරේ පුරුදු කරගැනීම නිසා ඒවා ගති හැටියට තැන්පත් වෙනවා. ඒවට කියනවා ආශය කියලා. ඉතින් ඒක නිසා පින්වතුනි දැන් අර නොදන්නා අඥාන මිනිස්සු දහමක් ගැන දන්නේ නැති ණය නිතරම මේ සතුටක් සුවයක් ලබනවා කියන්නේ ප්‍රිය දේට ඇලීම නිසා. ඒ ප්‍රිය දේට ඇලීම නිසා තමයි රාගාඳුර රාගමල අර කාම රාග පටික කියන දේවල් ඇති වෙන්නේ. ඒ අඳුරේ ඇලෙන්නේ අර ප්‍රියමනාප දෙයක් දැක්කහම ඇහුවාම බැලුවාම බින්දාම රස බැලුවාම මනසට අරමුණු වුණාම. මේ අනුව ඒ ඇලීම නිසා ඉන් ඉදිරියට ගිහිල්ලා ඒ ඇලුණු තැන අර ඇහෙන් දැක්ක ප්‍රියමනාප රූපයට හා වෙනවා, තණ්හා වෙනවා, තැනක හා වෙනවා කියනවා. එතනින් නවතින්නේ නැහැ, උපාදානය කරගන්න අල්ල ගන්නවා. තමන්ගේ පාලනයට වසඟයට අයිතියට තමන්ගේ මනාප පරිදි තමන්ගේ පාලනයට ගන්නවා. මේ අනුව අර පංචස්කන්ධයම අර ප්‍රියමනාප රූපේට ශබ්දයට ගඳ සුවඳට රස සුව පහසට ධම්මට ඇලුනහම අල්ලගත්තහම ඒක අබ්බ කරනකොට අබ්බ කියන්නේ ලෝ අබ්බ. ලෝභය කියන්නේ ලෝකය අබ්බ කරනවා. අබ්බ කියන්නේ උරාබනවා. ඒ නිසා සියලුම පෘථග්ජන පුද්ගලයෝ ඔය ඇහෙන් රූප උරාබනවා. ප්‍රියමනාප රූප. කනින් ශබ්ද උරාබනවා. ප්‍රියමනාප ශබ්ද රූප. නාසයෙන් ගන්ධ සුවඳ උරාබනවා. දිවෙන් රස උරාබනවා. කයින් පහස උරාබනවා. මනසෙන් ධම්ම උරාබනවා. මේ උරාබන්න අබ්බ කරන්න පානය කරනවා. ඒක උරාබනවා කියන්නේ පානය කරනවා. ඒ නිසා සියලුම පුද්ගලයන් අර ප්‍රිය මනාපදේට තණ්හා වෙලා ඒවා උපාදානය කරගෙන තමන්ගේ අයිතියට අරගෙන ඒවා උරාබන පුද්ගලයෝ ඒකට තණ්හා වෙනවා. ඒ වගේම ඒවා උපාදානය කරගන්න. උපාදානය කරගත්ත ගමන්ම ඒ පුද්ගලයාට ඒකම ඒ පංචස්කන්ධය තමන්ගේ වසඟේ පාර්ථ ගන්න නවත්ත ගන්න උත්සාහ කරන නිසා එහෙම වෙන ලෝකයක් නැහැ. එහෙම තමන්ගේ කැමැත්ත අනුව ඍෂිමනාප අනුව නවත්තන්න පවත්වන්න පුළුවන් කමක් නැති නිසා එතෙන්දී ඒක බරක් වෙනවා, බයක් වෙනවා, බැම්මක් වෙනවා, ඒක බන්ධනයක් වෙනවා. ඒක හැබැයි සියලු පෘථග්ජන පුද්ගලයෝ හිතනවා ඔය පංචස්කන්ධයම උපාදානය කර ගැනීම බලයක් කියලා. ඒක වටිනා දෙයක් කියලා, සාහර දෙයක් කියලා, හොඳ දෙයක් කියලා, යහපත් දෙයක් කියලා. ඒක පෘථග්ජන පුද්ගලයාගේ වැරදි මැනීම. මේ වැරදි මැනීම තියෙන තාක්කල් පුද්ගලයා මානෙන් කටයුතු කරනවා, මෝහෙන් කටයුතු කරනවා, අස්මිමානෙන් කටයුතු කරනවා. මේ මානයෙන් කටයුතු කරන පුද්ගලයා නිතරම ප්‍රිය දේට ඇලෙනවා. ප්‍රියමනාප දේ, මිහිරි දේ, මధుර දේ වටිනවා, සාරයි, ප්‍රියයි, මනාපයි කියලා ඒවට තණ්හා වෙලා එවෙන් හිත මත් වෙනවා. මත් වෙන්නේ අර උරා බීලා, අර පානීය කරලා. ඒ නිසා දැන් මේ ওই රාරක්කු බීලා විතරක් නෙමෙයි මත් වෙන්නේ. බුද්ධ දේශනාවට අනුව මේ මත් වෙන ක්‍රම එහෙම නැත්නම් මත් වෙන්නට හේතු නිදාන වූ දේවල් කරුණු 21ක් හැටියට බුදුහාමුදුරුව විග්‍රහ කළා කියනවා. රාග මත, රාග මද, ද්වේෂ මද, මෝහ මද, කුල මද, බල මද, නිල මද, ධන මද, යොබ්බන මද, මෙහෙම මද මත් වෙන දේවල් 21ක්ම බුදුහාමුදුරුව දේශනා කර වදාරලා තියෙනවා. මේ මත්වීම නිසා තමා පුද්ගලයා අර අඳුරු වෙන්නේ, කිලුටු වෙන්නේ, කෙලෙස් සහිත වෙන්නේ, කළු වෙන්නේ. ඉතින් ඒක නිසා කිසිම පෘථග්ජන පුද්ගලයෙක් මේ සාරයි වටිනවා හොඳයි ප්‍රියයි මනාපයි කියන දේ උපාදානය කරගන්නෙම ඒකෙන් යම් මත්වීමක් වේගයක් වේදනාවක් තමන් විඳින නිසා විඳවන නිසා ඒ විඳවන ආස්වාදය ආස්වාදයක් හැටියටමයි පෘථග්ජන පුද්ගලයා දකින්නේ. නමුත් දහම තේරුම් ගත්ත කෙනෙක් මේ ආස්වාදය පිටුපස තියෙන ආදීනවයන් දැක්කොත් මේ උරාබීම, මේ අබ්බ කිරීම, මේ තණ්හාවෙන් කටයුතු කිරීම උපාදානය කර ගැනීම කරන්නේ නැහැ. ඇයි? ඒක තමා බර, ඒක තමා බය, ඒක තමා බැම්ම, ඒක තමා වන්දනයකට සංදිවීමකට මුල. ඉතින් ඒක නිසා අසුතවත් පෘථග්ජන පුද්ගලයෙකුට කීයටවත් මේ බැම්මෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඔය ඇහැකණනාසය දිවකය මනහය පිනවන්නට පෘථග්ජන පුද්ගලයා මෙහෙම මේ පඤ්චස්කන්ධය උපාදානය කරගන්නකොට පඤ්චස්කන්ධයට තණ්හාවක් ඇති වෙනකොට අර මත්වීමක් වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් නොදැනම ඒ පුද්ගලයා තුළ සකස් වෙනවා. ඒ පුද්ගලයා තුළ යම් ආවේගයක්, ආවේගය කියන්නේ මේ පැවැත්ම දිගින් දිගටම ඉදිරියටත් පවත්වාගෙන යන්නට පුළුවන් ශක්තියට කියනවා ආවේගය, චිත්තාවේගය කියලා. මේ ආවේගයට චිත්තාවේගයට මුල් වෙන්නේ අර වේදනාව වේගය. ඒ නිසා මේ පැවැත්ම පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන්නේ විඥාණය කියන දෙයට. මේ හැම පෘථග්ජන පුද්ගලයෙක් තුළම එහෙමනම් විඥාණය කියන ශක්තියක් බලයක් දිගින් දිගටම පවතිනවා. මේ විඥාණය කියන්නේ බුද්ධ දේශනාවේ මේ අර්ථවලට අනුව, දහමට අනුව විකෘති වූ, විෂම වූ, එහෙම නැත්නම් වෙනස් විවිධ තත්ත්වයන්ට පත් කරවන්නා වූ දැනුමක්, ඥානයක් විඥාණය කියන්නේ. ඒක නිතරම පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්නට උපකාර වෙනවා. හිත කිලුටු වෙනවා විඥාණයෙන්, ඒ වගේම ප්‍රිය දෙයට ඇලෙනවා විඥාණයෙන්, අප්‍රිය දෙයට ගැටෙනවා විඥාණයෙන්. විඥාණය උපදින්නෙත් මේක නිසයි, විඥාණය පවත්වාගෙන යන්නෙත් මේක නිසයි, මේ ඇලීම ගැටීම නිසයි. ඒක බුද්ධ දේශනාවේ හේතුඵල ධර්ම හැටියට විග්‍රහ කළා. ඒ නිසා සියලු මිනිස්සුන්ගේ යම් කිසි ආකාරයක මේ විඥාන ශක්තියක් උපදිනවා නම් එතෙන්දි උපදින්නේ අර වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් කිලුටු තත්ත්වයක් හිතේ උපදවන වේගයක් නිසයි විඥානය. විඥානය නිසයි ඒ වේගය නැවත උපදින්නේ. එනිසා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. සෝතංච පටිච්ච සද්දංච උප්පජ්ජති සෝත විඥානං. ගානංච පටිච්ච ගන්ධංච උප්පජ්ජති ගාන විඥානං. ජීවාච පටිච්ච රසාච උප්පජ්ජති ජීවා විඥාන රස විඥාන. කායංච පටිච්ච පොට්ටබ්බ උප්පජ්ජති කාය විඥානං මනාච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන. එතකොට විඥාන උපදින ක්‍රම හයක් තියෙනවා. මුල් වූ හයක් තියෙනවා. ඒ හය තමයි ඇහැ කන නාසය දිව කය මන කියන දොරවල් හය. බුද්ධ දේශනාවේ මේ ඉන්ද්‍රේසු ගුත්තද්වාරෝ කියලා දොරවල් හයකටයි මුඛ හයකටයි මේ නම් කළේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ දොරවල් හය සංවර කරගන්න බැරි නම් අසංවර නම් අර විඥාන ශක්තිය අර වේගය අරමත් වීම අර තණ්හාව අර උපාදානය කර ගැනීම තැලා තමයි කෙලවර වෙන්නේ. ඒ අනුව සියලු පෘථග්ජන පුද්ගලයෝ සැපයි කියන්නේ සුවයි කියන්නේ හොඳයි කියන්නේ සොම්නස් කියන්නේ සතුටයි කියන්නේ මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීමමයි. ඇහැ කන නාසය දිවකය මන පිනවා පිනවා කටයුතු කිරීමමයි. ඇහැ කන නාසය දිවකය මන පිනවා පිනවා ආස්වාදයක් ලැබීමමයි සියලු පෘථග්ජන පුද්ගලයන්ගේ සතුට සහනය සොම්නස සුවය. හැබැයි ඔය ආස්වාදය එක මොහොතක්වත් ඒ ආකාරයට ඒ ස්වරූපයෙන් ස්වභාවයෙන් පවත්වන්න නවත්වන්න මොන ජගතෙකුටවත් පුළුවන් කමන්න. සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාව. මේ සුවය මේ ආස්වාදය මේ සහනය එක මොහොතකින්ම අනිත් පැත්තට හැරිලා වෙන පැත්තකට අන්‍යතාභාවයට පත් වෙනවා. ඒ සුවය ඒ ආස්වාදය ඒ සහනයමයි දෙවෙනි වේශයක් හැටියට සියලු පුද්ගලයන්ට උරුම වෙන්නේ. අර ඒක ඒ ආස්වාදය නිච්ච නැ අනිච්චයි. ඒ ආස්වාදය සුවයි කියලා උපාදානය කරගත්තට කෙලවර වෙන්නේ දුකෙන්. ඒ ආස්වාදය විපරිණාමයට පත් වෙනවා වෙනස් වෙනවා අන්‍යතාභාවයට පත් වෙනවා. ඒ නිසා අර පියේහි විප්පයෝගෝ කියන තත්වයට පත් වෙනවා. ඒ අනුව අපියේහි සංපයෝගෝ සම්පයෝගෝ කියන තත්වයට පුද්ගලයාගේ හිත පත් වෙනවා. ඒ නිසා පින්වතුනි අර ප්‍රිය මනාප මිහිරි දේ උපාදානය කර ගැනීම නිසා උරුම වෙන ඵලය විපාකය තමයි දුක කියලා බුදුදහමේ බුද්ධ දේශනාවේ තියෙන්නේ. මාගදී භාෂාවේ දුක කිව්වේ දෙක දෙවෙනි වේසය. එක තමයි සුඛ. පළවෙනි වේසය තමයි සුඛ. සියලු මිනිස්සු ඔය පංචස්කන්ධය ම ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනින් උරා බීලා ලෝ අබ්බ කරලා උපාදානය කරගෙන තණ්හාවට පත් වෙන්නේ. ඒක සැපයි සුවයි සඳහා ආස්වාදයක් තියෙනවා කියන දැනීම මතයි. මේ දැනීම අර හැඳිමිටේ දුර තියෙන දැනීම. ඒ නිසා යම් කිසි කෙනෙක් දැක්කනම් තේරුම් ගත්තනම් මේ ඇහැ පිනවීමේ කෙලවරක් නැහැ. කෙලවර වෙන්නේ දුකෙන්. කන පිනවීම කෙලවර වෙන්නේ දුකෙන්. ඒ වගේම නාසය දිවකය පිනවීම කෙලවර වෙන්නේ දුකෙන්. ඒක ප්‍රතිඵලය උරුමය දුක. දුක කියන්නේ දෙවෙනි වේසය. දුක් දෝමනස කිව්වේ ඒකයි. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ ඇහැ තියෙන්නේ රූප බලන්න, කන තියෙන්නේ ශබ්ද අහන්න, නාසය තියෙන්නේ ගඳ සුවඳ විඳින්න. ඒක නෙමේ වරද. වරද තියෙන්නේ ඔය ඇහෙන් බලපු රූපයට අර තණ්හා වෙලා ඒක උපාදානය කරගෙන ඒක තමන්ගේ වසඟයට පාලනයට අයිතියට අරගෙන ඒක සදාකාලිකවම නිත්‍යසේ සුඛසේ අත්ථසේ තමන්කෙකොට ගන්න සියලු පෘථග්ජන පුද්ගලයෝ උපාදානය කරගන්නවා පංචස්කන්ධය. ඉතින් ඒක නිසා ඇහෙන් රූප බැලීම නෙමේ වරද, ඒ බැලුව රූපෙට ඇලීම වැරදි. ඒ ඇලීම වෙන්නේ අර තණ්හාවයි උපාදානයයි වේගයයි පටිච්ච වීමයි. ඒක තමන්ගේ පාලනයේ සන්තකයේ වසඟේ පාත්තගන්න පුළුවන් කියන වැරදි තීරණයයි. ඉතින් ඒක නිසා පින්වතුනි, යම් කිසි කෙනෙකුට තමන්ගේ ඉන්ද්‍රියයන් හය සංවර කරගන්න පුළුවන් නම් ඒ සංවර කරගැනීමේ ප්‍රතිඵලයක් හැටියට අර රූපය බලලා ඒක දැකලා ඒකට නොඇලී නොගැටී මුලා නොවි උපේක්ඛාසිතකින් කටයුතු කරන්න පුළුවන් වෙනවා. මේ මාගදී භාෂාවේ උපේක්ඛාසිතක් කිව්වේ ඒකට නොඇලී නොගැටී මුලා නොවි කටයුතු කරනවා නම් ඒක උපේක්ඛාව. ඇලෙනවා නම් ගැටෙනවා නම් මුලා වෙනවා නම් ඒක අපේක්ඛා කියන බලාපොරොත්තුවක් අපේක්ෂාවක් අයිතියට ගැනීමක් වසඟයට ගැනීමක් ඒක තමන්ගේ කරලා පවත්වා ගැනීමේ කැමැත්තක් තියෙන පුද්ගලයාගේ තමා අර බලාපොරොත්තුවක් තියෙන රූපයක් දැක්කහම. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ ලෝකේ රූප තියෙනවා. ලස්සන දේ ප්‍රියමනාප දේ තියෙනවා, හැට ප්‍රියමනාප. කනට ප්‍රියමනාප දේ තියෙනවා. ඒවා අපිට නැති කරන්නත් බෑ, නැති කරන්න ඕනෙත් නෑ. ඒවා අපිට ඇහෙන එක, බලන එක, දකින එක, පේන එක අපිට නවත්තන්න කාටවත් පුළුවන් කමක් නෑ. නමුත් අපිට නවත්තන්න පුළුවන් වෙනවා මේ ප්‍රියමනාප දේට, ඇහෙන් ප්‍රියමනාප රූපවලට ඇලෙන එක, තණ්හා වෙන එක උපාදානය කරගන්නා එක අපිට නවත්තන්න පුළුවන්. උපේක්ඛාසිතක් ඇති කරගත්තොත් අපි ඒ වැරදි දෙයට ඇලෙන්නේ, අල්ලගන්නේ, තණ්හා වෙන්නේ, උපාදානය කරගන්නේ. එහෙමනම් ඒ පුද්ගලයාගේ ඇහැ සංවර. ඒ වගේම අර ප්‍රියමනාප රූප වලට ඇලෙන්නේ නැත්නම්, අල්ලගන්නේ නැත්නම්, තණ්හාවක් උපාදානයක් නැත්නම් අර කන සංවර. ඒ වගේම නාසය දිවකය තුනම සංවර වෙනවා. අර විඳවීමක් පිනවීමක් ආස්වාදයක් නැත්නම්. ඒ වගේම මන සංවර වෙනවා. මේ අනුව යම්කිසි කෙනෙක් තේරුම් ගත්තොත් මේ ඇහැ කන නාසය දිවකය මන කියන හය නෙමේ මේකේ වැරද්ද. අර විඥානයේ මත්වීමෙන් තණ්හාවෙන් ආශාවෙන් ආස්වාදයක් ලැබීමට ඔය ප්‍රියමනාප මිහිරි මధుර රූප ශබ්ද ගන්ධ සුවඳ රස සුව පහස ධම්මවලට සියලු අසුතත් පෘථග්ජන පුද්ගලයෝ අන්තවාදී අන්තගාමී ලෙස ඇලෙනවා, අල්ලගන්නවා, තණ්හා වෙනවා, උපාදානය කරගන්නවා. උපාදානය කරගත්ත වෙලේ ඉඳන් ඒක වෙනස් වෙන නිසා, විපරිණාමයට පත් වෙන නිසා, අන්‍යතාභාවයට පත් වෙන නිසා ඒක බරක් වෙනවා, බයක් වෙනවා, බැම්මකට බැඳෙනවා, අහුවෙනවා හිරේකට. දැන් අපි උදාහරණයක් ගමුකෝ. දැන් ඔන්න හොඳ ලස්සන ප්‍රියමනාප යුවලක් තරුණ කාලේ මොකක් හරි හේතුවක් නිසා ඒ ලස්සන රූපේ දැක්කා. ඒ ලස්සන ආස්වාදේ විඳින්න ඊට පස්සේ එතන තණ්හා වුණා. ඒක හා වුණා. ඒක නිසා අර හිරේ ගත්තා. හිරයක් ගන්නවා කියන්නේ දැන් අපේ සම්මතයෙන් තියෙන්නේ. හිරේ ගත්තට පස්සේ ඒක බරක් වෙනවා, බයක් වෙනවා, බැම්මක් වෙනවා. දැන් තමන්ගේ අර නිදහස නැති වෙනවා. ඒක නිසා දැන් එතෙන්දී අපි අර ඇහැ කන නාසය දිවකය මන සංවර වුණොත් තාමත් එතෙන්දිත් අර හිරයක් ගත්තට ඒක බරක් වෙන්නේ නැහැ, බයක් වෙන්නේ නැහැ, බැම්මක් වෙන්නේ නැහැ. අර මේ නකුල මාතා නකුල පිටා වගේ අපිට සංවර වෙලා කායේන සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ, සාදු සබ්බත් සංවරෝ වෙන්න පුළුවන්. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි අපි අන්තවාදී ලෙස අන්තගාමී ලෙස කටයුතු කරන්න ගියොත් ප්‍රිය දෙයට ඇලුනොත් අප්‍රිය දෙයට ගැටුනොත් ප්‍රියාප්‍රිය අතර වැරදිසේ මැන්නොත් මේ වේගය වේදනාව ආවේගය චිත්තාවේගය විඥාන ශක්තිය හිතේ උපදිනවා තමන්ගේ හිතේ උපදින් තමන්ගේ හිතේ වේගය වේදනාව උපදින් වෙන කොහෙවත් ලෝකේ උපදින තැනක් නැහැ ඒ නිසා එහෙම වේගයක් වේදනාවක් ආවහම තමයි අර පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්න මේ ශක්තිය තල්ලු කරන්නේ මේක තමයි විශ්ව ශක්තිය කිව්වේ ඉතින් ඒක නිසා මේ ලෝකේ කරකෙන්නේ බ්‍රහ්මණය වෙන්නේ කම්පිතම් ප්‍රකම්පිතම් සම්පකම්පිතම් වෙන්නේ ඔය ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර අසීමිත ලෙස කම්පණයට චලනයට වේගයටපත් වෙන්නේ මේ පෘථග්ජන පුද්ගලයන් නිවිසින් නිකුත් කරන මේ වැරදි විඥාන වේගය තමයි අර ලෝකයට නිකුත් වෙන්නේ. ඉතින් ඒක නිසා මේක නිවැරදිව තේරුම් ගත්තොත් අපි අර උපේක්ඛාසිතින් ඉවසලා කායන සංවර වාචාය සංවර මනස සංවර කරගත්තොත් ඒ සංවර වූ පුද්ගලයාට ඉන්ද්‍රිය සංවරය කියන පළවෙනි සංවර සීලයත් ප්‍රත්‍යසංවරය කියන සිව්පසය ප්‍රත්‍යසංවරය හැටියට පාවිච්චි කරනවා මේ ගීයකටත් පැවිද්දෙකුටත් දෙන්නටම දෙපැත්තටම ස්ත්‍රියකටත් පුරුෂයෙකුටත් ආහාර ඕන ඇඳුම් ඕන ඒ වගේම හිසට වහලා ඕන ලෙඩට බේතේත් ඕන ඒක තමයි සිව්පසය චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කිව්වේ පැවිද්දෙකුට නමුත් ගිහියෙකුටත් ඕන ඇඳුමක් ඕන ඒ වගේම බඩ සාගින්නට කෑම ඕන ඒ වගේම හිතට වහලා ඕන රැට නිදා ගන්න තැනක් ඕන ඒ වගේම ලෙඩට බේත්තේ ඕන ඒක සංවරත්වයෙන් සිව්පසය භාවිතා කරන්න දැනගන්න ඕන අර අසීමිත ලෙස අන්තවාදී ලෙස අර ආස්වාදයක් ලබන්න නෙමෙයි මේ සිව්පසය පාවිච්චි කරන්නේ මේ ශරීර කූඩුව පවත්වාගෙන යන ශරීර කූඩුව පවත්වාගෙන නොගින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ මේ පරම සත්‍ය තේරුම් ගන්න බෑ ඒ නිසා බුදුහාමුදුරුවෝ අර කේවඩ සූත්‍රයේ දේශනා කළා මේ අත්ත්‍යගලමතානුයෝගය අන්තවාදී ලෙස කය දුක් දීලා දවා තවා කටයුතු කිරීම කිසිසේත්ම බුදු දහම නෙමෙයි. අන්තවාදී දුතාංග රැකීම කිසිසේත්ම බුදු දහම නෙමෙයි. බෝසත්තුමා මේ අන්තවාදී දුතාංග රැකීම නැවැත්තුවා. නවත්තලා තමා මේ නියම නිවැරදි ආකාරයට පටිච්ච සම්පාද ධර්මයේ තේරුම් අරගෙන මේ හේතුඵල දහම නැමැති ධර්මතාවය තේරුම් අරගෙන මේ ආකාරයට ධර්මය අවබෝධ කරගත්. ඉතින් ඒක නිසා පින්වතුනි අපි අර කාමසුකල්ලිකානුයෝගය කියන අන්තවාදයත් වැරදි අත්තගිලමතානුයෝගය කියන අන්තයත් වැරදි. උබෝ අන්තෝ අනුපගම්ම කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ නිසා මේ මත්වීමෙන් මිදී නිදහස් වෙන්නට අවශ්‍ය පිළිවෙත ප්‍රතිපදාව නිවැරදිව තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාට මජ්ක්‍ධිමා පටිපදා කියන එක තේරුම් ගන්න පුළුවන්. මජ්ක්‍ධිමා පටිපදා තේරුම් ගන්න නම් කායන සංවරෝ වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සබ්බත් සංවරෝ කියන තත්වය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් තේරුම් ගත යුතුයි. ඉතින් ඒක නිසා පින්වතුනි අපේ හිත කිලුටු වෙන්නේ කොහොමද කියන එක පළමු කොටම දැනගන්න ඕන. හිත කිලුටු වෙන්නේ අර ඇහැ කන නාසය දිව කය මන කියන මේ අය අසංවර ලෙස වැරදි ලෙස ආස්වාදයක් ලබන ලෙස භාවිතා කරන්න වැරදි විදිහට භාවිතා කරන්න පටන් ගැනීම නිසා. මේ ඇහැ කන් නාසය දිව කය මන වෙන කිසි බාහිර කෙනෙකුට අම්මට තාත්තට විශ්වකර්මයෙකුට දෙවියෙකුට බුදුන්ට දරුවෙකුට ළමයෙකුට සහෝදරයෙකුට සාම්පුරුෂයෙකුට භාර්යාවකට තමන්ගේ ඇහැ කන් නාසය දිව කය මන සංවර කරලා දෙන්නත් බෑ, ශික්ෂණය කරලා දෙන්නත් බෑ, පාලනය කරලා දෙන්නත් බෑ. ඒක තමන්ගේ පාලනේ තියෙන දෙයක්. තමන් ඒක සංවර කරගත්තොත්, ශික්ෂණය කරගත්තොත් ඒක යහපත තමන්ට, ඒක අසංවර වුණොත් ඒක අයහපත අපලය උරුම වෙන්නේ, පටිසන් දෙන්නේ, විපාක දෙන්නේ, මතුවට පල විපාක හැටියට උරුම වෙන්නේ තමන්ට. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. අපි අර ප්‍රිය මනාප මිහිරි මధుර දේට අන්තවාදී ලෙස ඇලෙනකොට, අල්ලගන්නකොට, උපාදානය කරගන්නකොට, තණ්හා වෙනකොට අසංවර වෙනවා. ඇහැ කන නාසය දිව කය මන හය. ඒ වගේම අපි ඇහැ බැලුවා, ඇහැ තියෙන රූප බලන්න ඒක නෙමේ වරද තියෙන්නේ. ඒ ඇහෙන් කනෙන් නාසය දිව කය මන හයම අපි පාවිච්චි කරන්න ඕන, භාවිතා කරන්න ඕන. හැබැයි අර ඇහැ කන නාසය දිව කය මන වැරදිසේ ආස්වාදයක් ලබන්න, එහෙම නැත්නම් අර අල්ලගන්න තණ්හා වෙන්න, ඇලෙන්න, උපාදානය කරගන්න කටයුතු කරොත් ඒ දැක්ක ප්‍රියමනාප රූපේ තමන්ගේ වසඟයට පාලනයට ගන්න කටයුතු කළොත්, ඒ වගේම ඒ දැක්ක අප්‍රිය අමිහිරි රූපයට ගැටෙන්න ගියොත් තරහ වුණොත්, වෛර වුණොත්, ක්‍රෝධ වුණොත් මේකෙන් දෙවෙනි වේශයෙන් හිත කිලුටු වෙනවා. ඒ නිසා හිත කිලුටු වෙන වේශ තුනක් තියෙනවා. ප්‍රිය මනාප දේට ඇලීම නිසා රාගයෙන් හිත කිලුටු වෙනවා. අප්‍රිය අමීරි දේට ගැටීම නිසා ද්වේෂයෙන් දෙවෙනි වේසයෙන් හිත කිලුටු වෙනවා. ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ සංසන්දනය කිරීමෙන් මැනින්න මනීමෙන් හිත කිලුටු වෙනවා. එනිසා රාගය, ද්වේෂය, මෝහය කියන මේ ගති තුනම ඇති වෙන්නේ ඔය පෘථග්ජන පුද්ගලයෙක්ගේ අසංවර බව නිසායි. ඒ නිසා පංචස්කන්ධයම උපාදානය කරගන්නවා, තණ්හා වෙනවා, ඒවා උපාදානය කරගෙන බරක්, බයක්, බැම්මක්, බලයක් කියලා ඒක අයිතියට ගන්නවා, වසඟයට ගන්නවා, සන්තකයට ගන්නවා. මේක නිසා තමා සියලු දුක්වලට මුල. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ ඇහැ කන නාසය දිව කය මන පාවිච්චි කරන්න ඕන සංවරසී. ඒ වගේම ඔය පංචස්කන්ධයම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කොටස් පහක් තියෙනවා. මේ පංචස්කන්ධයම උපාදානය කරගත්තොත් විතරයි අර විඥානේ උපදින්නේ. එනිසා මේ උපාදානය කරගන්නේ විඥානේ උපදින්නේ වේගයක්, වේදනාවක්, විඥානයක් උපදින්නේ සංකාර කිරීම නිසායි. සංකාර කිරීම පිළිබඳව සියලු බෞද්ධයෝ නිවැරදිවත් පිළිසිදුවත් තේරුම් ගන්න ඕන. සංකාර කියන්නේ අර යමක් තමන්ගේ වසඟයට, අයිතියට, තණ්හාවට, උපාදානයට එකතු කරගන්නට කරන ක්‍රියාකාරකම් තුනක් තියෙනවා. ඒ තුනම සංකාර. එනිසා අර කායේන අසංවර, වාචාය අසංවර, මනස අසංවර වෙන්නේ සංකාර කිරීම නිසායි. සංකාර කරන්න මුල් වෙන්නේ සංචේතන. සංචේතන පවත්වනවා කියන්නේ අර ඇහෙන් දැක්ක මිහිරි මధుර රූපය දිගේ තමන්ගේ හිතේ විතක්ක විචාර, කාම විතක්ක විචාර පැවැත්වීම. එහෙමත් නැත්නම් ඒ ප්‍රියමනාප රූපය තමන්ගේ සන්තකයට, අයිතියට ගන්න යම් උපක්‍රමයක්, ක්‍රියාපිළිවෙතක් වැරදි විදියට ක්‍රියාත්මක කිරීම. ඒ නිසා මේ ප්‍රියමනාපදේ උපාදානය කරගන්නා ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ සංචේතනා පැවැත්වීමත් සංචේතනා පැවැත්වීම නිසා සම්පස්ස වීමත් ඒ අනුව සංකාර කිරීමත් ඒ අනුව සංකට සකස් කිරීමත් ඒ අනුව සම්බන්ධයක් අලුතෙන් ඇතිවීමත් එකට කියනවා සමුදය. ඒ නිසා සමුදය කිව්වේ සංඋදය. මේ සම්බන්ධයක් ඔය ඇහෙන් දකින රූපයට අලුතෙන් ඇති වුණා නම් ඒක අර සමුදය බිහිවීමක්. ඒ කණින් ආන ශබ්දය අර තමන්ගේ සන්තකයට උපාදාන කරගන්න කැමති වුණා නම් ඒක සමුදය. එනිසා ඇහෙන් කණින් නාසයෙන් දිවෙන් කයෙන් මනින් හයෙන්ම සමුදය සම්බන්ධතාවයක් අලුතෙන් ඉපදීම ඇති වෙනවා. මේ සමුදය බිහිවෙන හැම අවස්ථාවකම බැමි තුනක් බාන් තුනක් ඈතු තුනක් පුද්ගලයා තුල සකස් වෙනවා. ඒ නිසා මේ සංසාර ගමනට ඈඳන ඇඳ බැඳ තබා දිගින් දිගටම පවත්වගෙන යන යායන් තණ්හා පෝනෝ භවිකා තත්‍ර තත්‍ර අභිනන්දිනී කියලා විග්‍රහයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ බැමි තුනක් ඈඳුතු තුනක් තමන් සකස් කරගන්න. ඒ නිසා මේ බැමි තුන තමා අර ප්‍රියදේට ඇලීම නිසා ඇතිවන තණ්හාව උපාදානය නිසා රාග බැම්ම නැමැති ඈඳුත බැම්මෙන් සංසාර ගමනට ප්‍රියගමනට බැඳෙනවා. හරියට කරත් එකට ගොනාව ඈඳුවා වගේ මේ සංසාර රියගමනට අනවරත සංසාර රියගමනට කෙලවරක් නොපෙනෙන මේ සංසාර රියගමනට ඈඳලා තියෙන්නේ ඔය බැමි තුනකින්. මේකට කියව නාම ගෝත්තං නජීරති. ඒ නිසා රාග බැම්ම තමයි පළවෙනි බැම්ම. ඒ වගේම අර ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂාවෙන් පටිගයෙන් කටයුතු කරන හැම මොහොතකම දෙවෙනි වේශයෙන් බැම්මක් සකස් වෙනවා. ඒ අනුව දෙවෙනි බැම්ම ද්වේෂ බැම්ම සකස් වෙනවා. මේ රාග බැම්මත් ද්වේෂ බැම්මත් තියෙන තාක්කල් තුන්වෙනි බැම්මක් මෝහ බැම්ම සකස් වෙනවා. ඒ නිසා සියලු අස්තුතවත් පෘථග්ජන පුද්ගලයෝ මේ කරුණු කාරණා පිළිබඳව දැනීමක් නැතිකම නිසා ඔය බැමි තුනක් තමන්ගෙම වැරදි අසංවර නොහික්මුණු ක්‍රියාකාරකම් නිසා සකස් කරගන්න. මේ බැමි තුන කපා සිඳ දමන තාක්කල් මේ සංසාර ගමන යලි යලි ඉපදී ඉපදී මේ තල ගති තිස් එක තුල කොහේ හෝ අතරමං වී කාමලෝකක වෙන්න පුළුවන්, සුගති ලෝකක වෙන්න පුළුවන්, හතර අපාය වෙන්න පුළුවන්, අසඤ්ඤ තලයක වෙන්න පුළුවන්, කොහේ හෝ තැනක තමන් රැඳිනවා, දුක් විඳිනවා. ඒ තැන ඔයේ ජීවත් වෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි මේ තල 31 තුල කොතැනකවත් නිවනක් නැහැ, නිවනේ ගතියක් නැහැ, ලෝකයක් නැහැ. ඉතින් ඒක නිසා මේ නිබ්බානගාමී වෙන්න නම් බුදුහාමුදුරු දේශනා කරවදාළ ධර්මය තේරුම් ගන්න නම් තමන්ගේ හිත පිරිසිදු කරගන්න ඕන. සචිත්ත පරියෝදපනං. සචිත්තය, සචිත්ත කිව්වේ ස්වචිත්තය, තමන්ගේ හිත පූර්ණ වශයෙන් පාලනය කරගෙන සංවර කරගෙන ශික්ෂණය කරගෙන දපණය කරගන්න ඕන, පාලනය කරගන්න ඕන. ඒ පාලනය කිරීම තමා උපේක්ඛාසිතින් සංකාර උපේක්ඛා ඥානයෙන් කටයුතු කිරීම. ඉතින් ඒක නිසා මේ අපි භාවනාවක් කරන්නේ අපි සියලු කටයුතු මේ උතුම් නිර්මල බුදුදහමට අනුව කටයුතු ක්‍රියාකාරකම් කරන්නේ මේ හිත පිරිසිදු කරගන්න. හිතේ උපදින කිලුටු ගති කෙලෙස් ගති නික්ලේශී තත්ත්වයට පත් කරගන්න. ඒ මිසක් හිත දියුණු කරගන්න නෙමේ, සංවර්ධනය කරගන්න නෙමේ, හිත හදාගන්න වඩාගන්න නෙමේ, බුද්ධ දේශනාවට අනුව භාවනා කරන්න. හිත පිරිසිදු කරගන්න. සචිත්ත පරියෝ දපන. හිත පිරිසිදු වෙන්නේ අර සබ්බ පාප පස්ස අකරණ කුසල අස්ස උපසම්පදා. මේ දෙකම කළොත් අර පාප පස්ස කළොත් පාපකාරී කටයුතු ගැන අර අකුසල් කටයුතු රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කිරීම පාප. මේවා ප්‍රහාණය කරන්න ඕනේ. පස්ස කියන්නේ ප්‍රහාණය කරන්න, ඉවත් කරන්න ඕනේ. ඒ වගේම අර කුණු සලා හැරෙන කිලුටු දේ කැත දේ කුණු දේ කිලුටු දේ අස්කරන දේ ඒවා ආශ්‍රය කරන්න ඕනේ. ඉතින් ඒක නිසා සබ්බ පාප පස්ස අකර ඒවා අකරණීය ධර්ම. ඒ වගේම කුසල අස්ස කිරීම කුණු සලා හැරීම ආශ්‍රය කිරීම ඒවා කරණීය ධර්ම. ඉතින් මේ දෙක තේරුම් ගත්තොත් හිත පිරිසිදු කරගන්න පුළුවන් වෙනවා. වැරදි දේ අස් කරන්න ඕන, එතෙන්ට හොඳ දේ ගන්න ඕන. මේක කාටත් තේරෙන විදිහට කිව්වොත් තරහක් වෛරයක් එනකොට ඒක එකාර පාපකාරී දෙයක්. තමන්ගේ ඊට කිලුටු වෙනවා. එතෙන්දි මෛත්‍රිය ගත්තොත් අන්න කුසලස්ස උපසම්පදා වෙනවා. ඒ අනුව හිත පිරිසිදු වෙනවා. ඒ වගේම රාගයක් එනකොට සුන්දර බව සුභ බව අර ප්‍රියමනාප බව හිතට ආවොත් අසුභානුස්සතිය වැඩුවහම අර නෙක්ඛම්ම කියන ආකාරයට හිත පිරිසිදු වෙනවා. ඒ නිසා මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති කියන අනුස්සති හතර චතුරාරක්කා හැටියට ආනපාන සති සමාධිය වැඩෙන ආකාරයට භාවිතා කිරීම භාවනා කිරීම තමා හිත පිරිසිදු කරගන්න බුදුහාමුදුරුව නිවැරදි මාර්ගය හැටියට බුද්ධ දේශනාවේ අස්සපස්ස ආනපාන සේවිතබ්බා අසේවිතබ්බා කරණීය අකරණීය අකරණීය සුව අසුව මේ වගේ වචන යුගලයන්ගෙන් දුවතා අනුස්සතිය හැටියට විග්‍රහ කරේ. ඉතින් ඒක නිසා ආනපානසති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූරෙන්ති සත්තබොජ්ජංගේ පරිපූරෙන්තු දින්නම් පලානං අධිගතා හෝති ප්‍රඥා විමුක්තිං විද්‍යා විමුක්තිං පරිපූරෙන්තු කියලා බුදුහාමුදුරුව දේශනා කළා. ඉතින් ඒක නිසා පින්වතුනි අපි හැම තරහක් එන හැම අවස්ථාවකම එතනට මෛත්‍රිය ගන්න ඕන. රාගයක් එන හැම අවස්ථාවකම අසුභානුස්සතිය වඩන්න නිවැරදිව දැනගන්න ඕන. මානයක් මෝහයක් එන හැම අවස්ථාවකම අනිච්ච දුක්ඛ අනාත්ත අනුපස්සනා කරලා නිච්ච සුඛාත්ත හිතෙන් ඉවත් කරන්න, ඒ කියන්නේ මරණානුස්සතිය වඩන්න දැනගන්න ඕන. ඒ වගේම බැඳෙන්න උපාදානයේ තණ්හාවට එන හැම අවස්ථාවකම නිබ්බිදා විරාගා නිරෝධා පටිනිසග්ග කියන බුද්ධානුස්සතිය වඩන්න දැනගන්න ඕන. මේ අනුපස්සනා අනුස්සති තේරුම් ගත්තොත් පමණක් කෙනෙකුට නිවන් මඟ විවෘත කරගන්න පුළුවන්. මේකයි භාවනාව, මේකයි මාර්ගචර්ය. භාවනාව කියන්නේ භාවිතයට ගැනීම. ආසීවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වට්ටු කතාය සුමාරද්දාය පරිචිතාය කියලා බුදුහාමුදුරුවෝ භාවනාව කියන එක කිව්වා. ඒ නිසා අපි අර යහපත් දේ නිවැරදි දේ පිරිසිදු වෙන දේ හිත භාවිතයට ගැනීමත්, ඒ වගේම කිලුටු වෙන දේ අර කෙලෙස් ධර්ම බැහැර කිරීමත් භාවනාව හැටියට බුදුහාමුදුරුව දේශනා කළා. ඒ නිසා සේවිතබ්බංච සේවිතම් භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහීනං මේ බුද්ධෝස්මිති බ්‍රාහ්මණ කියලා බව උදුරා දමන්නට උපකාර වෙන්නේ මේ භාවිතයට ගත යුතු යහපත්දී හැමවෙලේම භාවිතයට ගැනීමත් භාවිතයට නොගත යුතු අර කුණු කිලුටු කෙලෙස් ගති හිතේ උපදින දේ පුළුවන්තරන් ඉක්මනකට පහතබ්බංච පහීනම් ඉතින් ප්‍රහාණය කළා හිත පිරිසිදු කර ගැනීම. ඒ නිසා මේ නිවන් දකින්නවා කියන්නේ මගඵල ලබනවා කියන්නේ මේ සිතේ පාරිශුද්ධතාවය පියවර තුනකින් සුද්ධි විසුද්ධි පරිශුද්ධි මුත්‍ති විමුත්‍ති පරිමුත්‍ති කියන තත්වයට පත් කරගන්නයි. මේකට කායින සංවරෝ වාචාය සංවරෝ මනසා සංවරෝ කියන තුන පියවර තුන හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන. ඒ වගේම සංවර වීම, ඉන්ද්‍රිය සංවර වීම, සංසිඳ වීම, ඒ වගේම සම්මා කියන මේ පියවර තුන. මේ පියවර තුන සංවර, සංසිඳ වීම, සම්මා පියවර තුන සං තේරුම් ගත්තට පස්සේ මේක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ ධර්මය, මේ බුදුදහම මිනිසුන්ට බුදුහාමුදුරුව දේශනා කරේ කර වදාලේ මේ හිත පිරිසිදු කරගන්න මිසක් ඔය වැඳුම් පිදුම් යදුම් පැතුම් කරලා භක්තියෙන් බැඳෙන්න විශ්වාසයෙන් අදහන්න නෙමෙයි. ඔය විශ්වාසයෙන් අදහන භක්තියෙන් බැඳින ආගම්වල නිවනක් නැහැ. ඒක පැවැත්ම පවත්වාගෙන යන්න ඒවා හොඳයි. ඒක නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන තමන්ගේ හිත පිරිසිදු වෙනවා නම් එතන නිවන තියෙනවා. අර විශ්වාසයෙන් භක්තියෙන් බාහිර බලවේගයකට බැඳිනවා නම් යදිනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් යාඥා කරනවා නම් ඉල්ලනවා නම් දෙවියෙක්ගෙන් භෝගාකින් නිවන් දෙන්න කියලා ඒක භක්තියක් මිසක් එතන නිවනක් ඇති දෙයක් නැහැ. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. වැඳුම් පිදුම් යදුම් පැතුම් ආගම්වල තිබුණත් බුද්ධ දේශනාවේ තියෙන්නේ මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව කියන වැරදි මේ තුන තුන් ආකාරය හිතෙන් සහ මුලින්ම සදහටම ඉවත් කළා. අර කායේන සංවරෝ වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සබ්බත් සංවරෝ කරගන්න නිවැරදි ප්‍රායෝගික පිළිවෙත අනුගමනය කිරීම. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන ආගම තියෙන්න ඕන පැවැත්ම යහපත් කරගන්න. නමුත් නිවනට ආගම උදව් උපකාර වෙනවා. ඒක ධර්මය හැටියට අනුගමනය කරන්න දහම තුළින් අනුගමනය කළ යුතු නිවැරදි දේ තේරුම් ගත්තොත්. ඉතින් ඒක නිසා අපි ආගම් සහ ධර්මය කියන දෙක වෙනස් කරලා නිවැරදිව තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාට නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. හැබැයි ආගමකින් කිසිම ආගමකින් බුද්ධ ආගමෙන්වත් කිසිම ආගමකින්වත් නිවනක් ලැබපු කෙනෙක් ඇත්තෙත් නෑ, ලබන්නත් බෑ. එහෙම ලැබුවා නම් ලබන්න පුළුවන් වුණා නම් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණාට පස්සේ රටේ තිබුණු ආගම් 60 ගණනක්ම බුදුහාමුදුරුව බැහැර කර බව බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙනවා. මේ සියලු ආගම්වල බුද්ධ ආගමත් ඇතුළු තියෙන බ්‍රහ්මජාලයක. එහෙම නැත්නම් අර කාම ලෝකේ අතරමං කරන්න, සුගති ලෝකේ අතරමං කරන්න, සුගති ලෝකයේ තුල දිගින් දිගටම පැවැත්ම පවත්වාගෙන යන ක්‍රමයක්. නමුත් ධර්මය ඊට වඩා වෙනස් දෙයක් බව මේ පින්වතුන් හිතන්න ඕන. ඒ නිසා ආගමක නිවනක් නැත, ධර්මය ආගමක ධර්මය වචන තිබුණත් මේ දහම ආගමේ නැහැ. එනිසා ආගමේ තියෙන ප්‍රාර්ථනා යාඥා, දහමේ තියෙන්නේ අදිෂ්ඨානය, තමන්ගේ හිත පාරිශුද්ධත්වයට පත් කර ගැනීමයි බුදු දහමේ හරය අර්ථය. එක මාර්ග චරියාවක් හැටියටයි බුදුහාමුදුරුව දේශනා කළේ. ඉතින් ඒක නිසා මේ කරුණු කාරණා තව තරුණ දේශනා කීපයක් ශ්‍රවණය කරන්න කළාට පස්සේ මේක වෙනස තේරුම් ගන්න පුළුවන් වෙයි. මේක තේරුම් ගන්නා තාක්කල් කවදක්වත් මේ සංසාර දුකෙන් මිදී නිදහස් වීමක් නැහැ. සංසාර දුකෙන් මිදී නිදහස් වෙන්න නම් මේ වර්තමාන මොහොතේ මිනිහෙක් වෙලා උපදින මේ අවස්ථාවේ මිසක් වෙන අවස්ථාවකත් බැරි බව හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ මිනිහෙක් වෙලා ඉපදුන අවස්ථාවෙත් තවදුරටත් අර දෙව් මිනිස් සැප කෙලවර බ්‍රහ්ම සැප රජ සැප සිටු සැප ලැබලා නිවන කෙලවරට දාන්න කටයුතු කරනවා නම් ඒක ආගමේ වැඩක්. ඒක ධර්මයේ නොවන බව සෑම කෙනෙක්ම තේරුම් ගත යුතුයි. ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා තේරුම් ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා නම් මේ වර්තමාන මොහොතේම තමන්ගේ හිත පිරිසිදු කරගන්න අවශ්‍ය කරුණු කිරීමත් හිත කිලුටු වෙන කරුණු වලින් බැහැරවන්න කළ යුතු නිසි ක්‍රියාමාර්ග ගැනීමත් නිවනට හේතු වෙන බව සෑම කෙනෙක්ම තේරුම් ගත යුතුයි. දැන් මොනහරි ප්‍රශ්න තියෙනවා නම් ඕන කෙනෙකුට ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔය FM මයික් එකක් තියෙනවා. දැන් FM මයික් එකටම අහන්න ඕන. කිසි බයක් වෙන්න එපා. කිසි චකිතයක් වෙන්න එපා. තමන්ට ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් නොදන්නා දෙයක් තියෙනවා නම් අහන්න. අහන්න ඕන. ගුරුවරු වුණාම අහන්න ඕන. නැතුව බෑ. ඔය එපේ මයික් එකක් තියෙනවා. මයික් එකට අහන්න ප්‍රශ්නේ. ඕන කෙනෙකුට අවස්ථාව තියෙනවා.
ගෞරවනීය මහා රහතුන් වහන්ස, සද්දස්ස තත්ත්වයට පත් වුණ කෙනෙකුට තමන් ඒ තත්ත්වයට පත් වෙලා ඉන්නවද කියලා තමන්ටම දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද?
තියෙනවා. යම් කිසි කෙනෙක් සද්දස්ස කුලපුත්තස්ස වුණොත් ඒ පුද්ගලයාගේ සද්දා ඉන්ද්‍රිය සද්දා බල මතු වෙනවා. සද්දා ඉන්ද්‍රිය මතු වූ සද්දස්ස කුලපුත්තස්ස පුද්ගලයෙක් සද්දෝ හෝති කියන තත්ත්වයෙන් අපි විග්‍රහ කරනවා. ඒ සද්දස්ස කුලපුත්තස්සයාට පුළුවන් වෙනවා කරන කියන හිතන සියලු දේ හේතුඵල දහමට බහාගලපා බලා ණය විනයට සසඳා කළ යුතු දේ කරන්නත් නොකළ යුතු දේ අත්තරින්න. මෙතන තියෙන්නේ අර කළ යුතු කරණීය ධර්ම කිරීමත් නොකළ යුතු අකරණීය ධර්ම නොකිරීමත්. ඒ අනුව සද්දස්ස කුලපුත්තස්ස කියන පුද්ගලයා හැම වෙලේම කටයුතු කරන්නේ තමන් කරන කියන හිතන දේ හේතුවක් කොට තමන්ට උරුමන ඵලය යහපත් නම් කරනවා, අයහපත් නම් අයින් කරනවා. ඒ වගේම ණය වෙන වැඩක් නම් මේක ණය ගන්න දෙනෙකුට බැඳෙන දෙයක් නම් ඒක නොකරනවා. ණයෙන් මිදී නිදහස් වෙන යුතුකම වගකීම ඉටු කරන දෙයක් නම් ඒක කරණීය ධර්මයක් හැටියට කරනවා. ඒ නිසා සද්දස්ස කුලපුත්තස්සය කියන පුද්ගලයා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා, අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම නවත්තනවා. ඒ දෙපැත්තම දන්නවා. ඒ අනුව ඒ පුද්ගලයා අස්සපස්ස ආනපාන කරණීය අකරණීය එහෙම නැත්නම් ධම්ම අනුධම්ම පටිපදාව දන්නවා. ධම්මානුධම්ම පටිපන්නෝ හෝති කියන තත්වයට පත් වෙනවා. ඉතින් ඒ අනුව මනසක් තියෙන කෙනෙකුගේ පළමුවෙන්ම මතු වෙන්න ඕන, මතු කරගන්න ඕන සද්දා ඉන්ද්‍රිය. සද්දා ඉන්ද්‍රිය සියලු මනසක් තියෙන අයගේ තියෙනවා යටපත් වෙලා. ඒ යටපත් වෙලා තියෙන සද්දා ඉන්ද්‍රිය මතු කරගන්න නම් මේ බණ අහලා අපි කළ යුතු කරණීය ධර්ම කරන්නටත් නොකළ යුතු අකරණීය ධර්ම නොකර අත්හරින්නටත් පුළුවන්. හැබැයි මේ කළ යුතු කරණීය සහ නොකළ යුතු අකරණීය තියෙන එක අපි කරණීය අකරණීය තීරණය කරන්න ඕන. අර හේතුඵල ධහමට බහාගලපා බලා ණය විනයට සසඳා බලා. එනිසා හේතුඵල ධහමට බහාගලපා බලා යෝ ධම්මෝ ණය විනයට සසඳා බලා යෝ විනයෝ. ඒ දෙකම දන්නවා නම් අර යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ නම් අන්නේ පුද්ගලයා සද්දස්ස කුල පුත්තස්ස වෙනවා. සද්දා ඉන්ද්‍රිය මතු වෙනවා. සද්දෝ හෝති කියන තත්ත්වයටපත් වෙනවා. හැබැයි භක්තියෙන් වැඩ කරන කවුරුවක්වත් සද්දස්ස කුල පුත්තස්ස වෙන්නේ නැහැ. අන්ධ භක්තියෙන් වැඩ කරනකොට බාහිර බලවේගයක් කෙරෙහි තමන්ගේ විශ්වාසය කැප කරනවා. විශ්වාසයෙන් භක්තියෙන් බැඳීමක් බද්ධවීමක් ඇති වෙනවා. ඒක නිසා භක්තියෙන් වැඩ කරන කවුරුවක්වත් සද්දස්ස කුල පුත්තස්ස නොවේ. හේතුඵල ධහමට බහාගලපා බලා ණය විනයට සසඳා බලන කටයුතු කරන්න කළ යුතු වචනය කිය යුතු වචනය කළ යුතු ක්‍රියාව සිටවිල්ල සිතනවා නම් කරනවා නම් කියනවා නම් ඒ පුද්ගලයාට හිත පිරිසිදු වෙනවා. ඒ පුද්ගලයාගේ ඊගාවට විරිය ඉන්ද්‍රිය මතු වෙනවා. සති ඉන්ද්‍රිය මතු වෙනවා. සමාධි ඉන්ද්‍රිය මතු වෙනවා. පඤ්ඤා ඉන්ද්‍රිය මතු වෙලා මඟඵල ලබනවා. බල ධර්ම 20ක් ඒ පුද්ගලයා තුළ මතු වෙනවා. බුද්ධ බල, බුද්ධ ශක්ති. ඒකයි සද්ධා හෝති කියන්නේ සද්ධා ඉන්ද්‍රිය මතු වුණා කියන්නේ. නිවනට උපකාර වන පළමු වෙන ඉන්ද්‍රිය තමයි සද්ධා ඉන්ද්‍රිය. සද්දස්ස කුල පස්සස්ස වීම. සද්දෝ හෝති. සද්ධර්මයේ තේරුම් ගැනීම. ඕන කෙනෙකුට අහන්න පුළුවන් ඕන ප්‍රශ්නයක්. වැඩිය මේ කාලය නාස්ති කරන්න එපා. ඉතින් අහන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න.
අවසරයි අරහතුන් වහන්ස. බුද්ධානුස්මතිය වඩන අවස්ථාව ඔබ වහන්සේ දේශනා කරේ මෝහයෙන් ක්‍රියා කරන අවස්ථාවක බුද්ධානුස්මතිය කොහොමද වඩන්නේ කියලා.
බුද්ධ අනුස්සති කියන්නේ බුද්ධ කියන්නේ භව උදුරා දමන අනුස්සතිය වැඩි වීම. ඒ කියන්නේ භව මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව අනුස්සති හතරකින් උදුරා දාන්න පුළුවන්. ඒ කියන්නේ බුද්ධානුස්සතිය කියන එක තනියම වෙනම වඩන්න බෑ. මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති යුගනද්ද හැටියට එක දිගටම එකටම වඩන්න ඕනේ. එනිසා බුද්ධානුස්සතිය කියන්නේ භව උදුරා දමන අනුස්සතිය. භව කිව්වේ රාග භව, ද්වේෂ භව, මෝහ භව තමන්ගේ හිතෙන් නැවත නූපදින ලෙස අනුත්පාද නිරෝධයෙන් උදුරා දමීම බුද්ධානුස්සතිය. හැබැයි බුද්ධානුස්සතිය වැඩෙන්න නම් ඊට පෙර මෙත්තානුස්සතියෙන් අර හිත සමතියකටපත් කර, අසුභානුස්සතියෙන් හිත පිරිසිදු කරගන්න, මරණානුස්සතියෙන් ඊට වඩා බලවත්සේ අර නිකාත්ත කියන අස්මිමානයේ හිතෙන් අයින් කරන්න. ඒ අනුවයි නිබ්බිධානුපස්සී විහරති අභිනන්දිම් පජහති, විරාගානුපස්සී විහරති රාගම් පජහති, නිරෝධානුපස්සී විහරති සමුදයම් පජහති, පටිනිසග්ගානුපස්සී විහරති සබ්බ උපදි පජහති වෙන. සබ්බ උපදි පජහති වුණොත් විතරයි බුද්ධානුස්සතිය පූර්ණ වෙන්නේ. උපාදානය කරගන්නා සියලු දෙයින් උපාදානය කර නොගෙන ඒක පරිහරණයට භාවිතයට ගන්න දන්නෝ නම් අන්න ඒ පුද්ගලයා අර සබ්බ උපදි පජහති බුද්ධානුස්සතිය පූර්ණ වෙනවා. එනිසා ඔය රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් උදුරා දමන්නට උපකාර වන අනුස්සති හතර චතුරාරක්කා හැටියට බුද්ධ දේශනාවේ තියෙනවා. ඉතින් ඒක නිසා මේ අනුස්සති අනුපස්සනා කියන දෙක තේරුම් ගත්තේ නැත්නම් මේ බුදු ගුණ සිහිපත් කිරීම මෙනෙහි කිරීම සජ්ජායනා කිරීම කිසිසේත්ම බුද්ධානුස්සතිය නෙමෙයි. මේ දෙක දෙකක්. දැන් අර ඉතිපිසෝ භගවා එක බුදු ගුණ මෙනෙහි කිරීම. බුදු ගුණ ගායනා කිරීම සජ්ජායනා. නමුත් රාග භව ද්වේෂ භව මෝහ භව ඉතින් උදුරා දමන්නට උපකාර වන අනුස්සති වැඩීම අනුපස්සනා වැඩීම බුද්ධානුස්සතිය. මරණයට පත්වීම නවත්වන්නට උපකාර වන අනුස්සති නිවැරදි වැඩීම මරණානුස්සතිය.
ගරු ස්වාමීන් වහන්ස, මම නගරයේ පිරිමි පාසලක උගන්වන ගුරුවරියක්. පන්තියක ළමයි 47ක් වගේ ඉන්නවා. ඒගොල්ලන් මේ පාඩමට අනුගත කරගන්න හරිම අමාරුයි. දැන් අපිට මේ ගුරුවරු පුරුදු වෙලා තියෙනවා කෝටක් අරගෙන හැම පන්තියකටම වගේ යන්න. දැන් මම මේ දහමට කීප සැරයක් ඇවිල්ලා මේ දැන් මට ඒ ක්‍රමයේ හුරු මේ ගැළපෙන්නේ නැහැ. එතකොට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මේ පන්ති කළමනාකරණය කරගන්න බෑ ඒ ගුරුතුමියට කියන දේ එනවා. දැන් මේගොල්ලන් ධාර්මිකව කොහොමද පාලනය කරගන්නේ කියන එක ඔබ වහන්සේගෙන් මම දැනගන්න කැමතියි.
ඔව්, දැන් ඔය දරුවන්ට හරියටම හේතුඵල දහම කොයි විදිහෙන් හරි උගන්වනවා නම් හැම තැනකදීම බොහොම සූක්ෂම ලෙස මේ හේතුව මොකද්ද? දැන් ඔය දරුවෝ අසංවර වුණොත් නොහික්මුණොත් ඉගෙන ගත්තේ නැත්නම් ඵලය මොකද්ද? විභාගේ පේල් වෙනවා. ඊට පස්සේ අනාගතය අඳුර වෙනවා. අර රටේ හොරු වෙනවා, තක්කඩි වෙනවා, නොයෙකුත් වැරදි වැඩ කරන පුද්ගලයෝ වෙනවා. මේ නිසා මේ දරුවන්ට ඔය 3, 4, 5 පන්තිවලදීම පොඩි කාලෙම උගන්වන්න ඕන හේතුඵල දහම්. ඒ වගේම ණය විනය. මේක උගන්වන්නේ අද. ඒ වෙනුවට උගන්වන්නේ මොකද? තරංගය. ඒ වෙනුවට උගන්වන්නේ මොනවද? ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, අර පැහැවන දේවල්. ඒක නිසා මේක මේ අර ඉංග්‍රීසියෙන් ආපු වැරදි අධ්‍යාපන ක්‍රමය නිසා සියලු තැන්වල කොයි විදිහෙන් හරි හොරකම් කළා හරි පළවෙනියා වෙන්නයි සියලු දරුවෝ ලන්නේ. ඉතින් ඒක නිසා හේතුඵල දහම උගන්වීම උගන්වන එක නෑ. බුද්ධාගමෙත් නැහැ. දහම් පාසලත් නැහැ. දහම් පාසලත් තියෙන්නේ තරංගයක්. මොකද්ද තියෙන්නේ? දහම් පාසලවල තරංගය තියෙනවා කියන්නේ බුද්ධ ධර්මයට තනිකරම විරුද්ධ වූ දේ තමයි තරංගයක් තියෙනවා. ඒක අර යම් ආකාරයක මේ අර මොකද්ද ධනාත්මක චින්තනය කියලාත් අද උගන්වනවානේ. මේ ධනාත්මක චින්තනය උපකාර වෙන්නේ තරඟෙට ජයගන්න එහෙම නැත්නම් මේ මිනිස්සුන්ගේ අර බාහිර බලවේගාට උප සකස් කරන්න මිසක හිත පිරිසිදු කරගන්න උපකාර වෙනවද ඔය ධනාත්මක චින්තනය? නෑ. ඉතින් ඒක නිසා දැන් අර මේ විශ්වවිද්‍යාලේ මං ඉන්නකොට අර දයාරෝහණ අතුකෝරල කියලා මගේ යාළුවෙක් හිටියා. මිනිහා තමයි ඔය ධනාත්මක චින්තනයක් ගත්තේ. ඒවැ තියෙන්නේ ළමයින්ට කොහොම හරි අනික් එක්කෙනාව යටපත් කරලා හේතුඵල දහමට සම්පූර්ණ විරුද්ධව ණය විනයට සම්පූර්ණ විරුද්ධව මේ තරඟ කරලා අනික් මියා පරාද කරලා ජය ගන්න. ඒක තමයි ක්‍රමය. ඒක නිසා දැන් දරුවන්ටත් අනික් පාර ඔය පන්තිය පාලනය කරගන්න බැරි යම් යම් වෙන බාහිර කරුණුත් තියෙනවා. ළමයි 45 දෙනෙක් ඉන්නකොට නොයෙකුත් දැනුම් මට්ටම්වල ඉන්න අය පාලනය කරගන්න අමාරුයි. ඉතින් ඒවත් සාධාරණ දේවල්. නමුත් කල්පනා කරන්න ඕන දරුවන්ට මුලින්ම මේ එක දවසකටවත් විනාඩියක් දෙකක්වත් මේ හේතුඵල දහමත් ණය විනයත් පිළිබඳව කරුණු කාරණා ටික ටික කියන්න පටන් ගත්තොත් කියා දෙන්න පටන් ගත්තොත් ඒකගොල්ලෝ දන්නවා අපි වැරදි දේ කළොත් ඒ කරන වැරදි දේ අපි පසුපස අපල හැටියට අයහපත් ඵල හැටියට අපිට උරුම දෙනවා ප්‍රතිසන්දිනවා අපි නොකළ දෙයක් දරුවෝ නොකළ දෙයක් දරුවන්ට නෑ දරුවෝ කරපු හොඳ දේ දරුවන් ආපහු ඒගොල්ලන්ට යහපත් වෙනවා නරක දේ අයහපත් වෙනවා ඔය මූල ධර්මය තමයි බුද්ධ දේශනාවේ තියෙන්නේ අඩු වශයෙන් ඕක කිව්වනම් හැබැයි ඕක කියන්න ඕන අර එකේ දෙකේ පන්ති ඕක අමාරුයි තුනේ හතරේ පන්ති වලත් මේ දහම් පාසල් වලත් දහම් පාසල් වල ඕකමයි කියන්න ඕන මේ සුචරිතයේ හැසිරෙන්නත් දුෂ්චරිතයෙන් මිදෙන්න මේක කිව්වනම් ඔයිට වැඩිය හුඟක් දරුවන්ව සංවර කරගන්න ශික්ෂණය කරගන්න හදාගන්න හිත පිරිසිදු කරගන්න පුළුවන් නමුත් දැන් එහෙම එකක් කරන්නේ නැහැ අද විෂය නිර්දේශ සියල්ලම සකස් වෙලා තියෙන්නේ වැරදි විදියකට මොකටද තරඟකාර ලෝකයක් හදන්නේ ඒක නිසා දිගටම තරඟිටම තමයි මේ අධ්‍යාපන මට්ටම අධ්‍යාපන ක්‍රමය මේ රටේ සකස් වෙලා තියෙන්නේ ඒක වැරදි ඒකේ ප්‍රතිඵල තමයි ඔය තරඟය
අවසරයි අරිහතුන් වහන්ස උපේක්ඛා සිතක් හා රාගයක් හෝ මෝහ ද්වේෂයක් හෝ නැති අවස්ථාවක් අතර වෙනස් ඒ අවස්ථා දෙක වෙනස් හිත් දෙකක්ද
ඔව් එහෙම අවස්ථාවක් තියෙනවා ඒ කියන්නේ දැන් පුද්ගලයෙකුගේ හිතේ එක සංකාර සිතක් උපදිනවා එක ක්‍රියා සිතක් උපදිනවා එම ඒ සංකාර හෝ ක්‍රියාසිට නූපදින අවස්ථාවල් වල අව්‍යාකට සිත් කියලා සිතක් උපදිනවා අපි දැන් මේක උදාහරණයක් උපමාවක් ගත්තොත් අපි හිතමු දැන් අපි මේ පොල් වත්තේ පොල් ගස් දකිනවා මේ පොල් වත්තේ යනකොට අපි පොල් ගස් දකිනවා අපි ඔය පොල් ගස් වලට ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ මුලා වෙන්නෙත් නැහැ එහෙමනම් අපි ඇලෙන්නෙත් නැත්නම් ගැටෙන්නෙත් නැත්නම් මුලා වෙන්නෙත් නැත්නම් අර පොල් ගස් දැක්කා ඒව අව්‍යාකටයි ඒක ඒවෙන් ප්‍රතිඵලයක් යහපත් වූ අයහපතක් හෝ කාටවත් තමන්ට හෝ අනුන්ට වෙන්නේ නැහැ ඒව අව්‍යාකට සිත් නමුත් අපි මේ පොල්ලත් යනකොට එක පාට අපි එක පොල් ගහක් අපි ඇහැට දැක්කා එක වල්ලක ගෙඩි 50ක් විතර තියෙන ගෙඩි වලු වලින් පිරිච්ච බර වෙච්ච එක ගහක් ඔය ගහ දැක්ක හැටියේ ඇහෙන් මොකද වෙන්නේ අපි සංචේතනා පවත්වන සංපස්ස වෙනවා සංකාර කරනවා මොකද අනේ අපිටත් මේ වගේ පොල් ගහක් හදාගත්තා නම් හොඳයි මොනවද දන්නේ මේ පොල් ගහට දැම්ම පොල් මොකද්ද දන්නේ මේකේ જાතිය මේක කොයි දිහ හදාගත්තට අපේ වත්තේ මේ වගේ පොල් ගහක් හදත්තුත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද අන්න සංකාර සිතක් ඒ අනුව ඒ පොල් ගහට තණ්හා වෙනවා ඒවා අනු ඒ පොල් පැලයක් උපාදානය කර ගැනීමේ කැමැත්තක් එනවා. ඒක සංචේතනා සම්පස්ස සංකාර සංකට සම්බන්ධය මේ පහම ඇති වෙනවා. වේගයක් වේදනාවක් ආවේගයක් දන්නේම නැතුව ඒ වගේ පොල් ගහකට තණ්හා වුණා. උපාදානය කරගන්න කැමැත්තක් ඇති වුණා. විඥාන ශක්තියක් අලුතෙන් උපදුණා. ඒක සංකාර සිත. අර පොල් ගස් වෙන පොල් ගස් දැකීම දැන් අපි පොල් ගස් දකිනවා දැක්කොත් ඒකෙන් එතනින් ඉවරයි ඊට පස්සේ ඒවා අපි උපාදානය කරගත්තෙත් නැහැ අල්ලගත්තෙත් නැහැ අයිති කරගත්තෙත් නැහැ මොකක්වත් නැහැ දැන් ඒව අමතක ඒ වගේ තමයි දැන් අපි මේ ජීවත් වෙලා ඉන්නකොට යන ඉන්නකොට කන බුනකොට ඇහැට කනට නාසයට දිවට කයට මනට හයට අහඹ වෙන 90%ක්ම දේවල් අව්‍යාකට හැබැයි 1%ක් හරි සංකාර සිතක් ආවොත් ඒක අර විඥාණයට ආහාර විඥාන ආහාර සංචේතන ආහාර සම්පස්ස ආහාර කබලින්කාරහර අතරම ලැබෙනවා. ඒ අනුව අර පැවැත්මට අර කර්ම බීජ සකස් වීමට විඥාන ඉපදීමට තණ්හා උපාදාන කර ගැනීමට සියලු දේට උපකාර වෙන්නේ එකම සිත සංකාර. ඒ වගේම ක්‍රියාසිත කිව්වේ ඒකට විරුද්ධ සිත යහපත් සිත පිරිසිදු සිත හිත පිරිසිදු වෙන දේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අලෝභ ආදී සමෝහ ලෝභක්කේ ද්වේෂක්කේ මෝහක්කේ මේවා ක්‍රියාසිත. අර රාගය ද්වේෂය මෝහය සංකාරසි. ඒ දෙක අතරේ අව්‍යාකට සිත් තමා සියලු පුද්ගලයන්ට පෘථග්ජන වූ ආර්ය ශ්‍රාවකයන්ටත් සියලු දෙනාට තියෙන්නේ වැඩිපුර 90%කට වැඩිය අව්‍යාකට සිත්. දැන් අපි මෙතන ඉන්න මේ බොහෝ අය දකිනවා අපිට ඇලීමක් ගැටීමක් මුලාවක් නැත්නම් ඒක අව්‍යාකටයි. එහෙම වෙන්නේ නැහැ. ඉතින් යම් කිසි ආකාරයකට ඇලීමක් ගැටීමක් මුලාවක් තියෙනවා නම් ඒක සංකාර සිතක්. ඒ වගේම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ලෝභ ආදී සමෝහ ලෝභක්කේ ද්වේෂක්කේ මෝහක්කේ තියෙනවා නම් ඒක ක්‍රියාසිත. මේ සිත් වර්ග තුනම පෘථග්ජන පුද්ගලයෙකු සිත තුළ කොයි මොහොතේ හෝ උපදින්න පුළුවන්. දැන් ආර්යයන් වහන්සේ කෙනෙක් අරහතුන් වහන්සේ කෙනෙක්ගේ හිතේ කීයටවත් සංකාර සිතක් උපදින්නේ නැහැ. සංකාර සිතක් උපදින්නට මුල් වූ ප්‍රත්‍ය වූ හේතුවක් හැම වෙලාවෙම ක්‍රියාසිතක් බවට පත්ව ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කොහොමද? සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. අත නිබ්බින්දති දුක්ඛේ එතන එතනදිම අර නිබ්බිදා අර බුද්ධානුස්සතිය නිබ්බිදානුපස්සී විහෙරති විරාගානුපස්සී විහෙරති නිරෝධානුපස්සී විහෙරති පටිනිස්සග්ගානුපස්සී විහෙරති එකයි අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ එයම නිවනට මාගයි. එයම නිවන. එයම බැම්මෙන් මිදී නිදහස් වීම නිබ්බාන. ඉතින් ඒක නිසා සියලු පෘථග්ජන පුද්ගලයෝ ආස්වාදයක් සතුටක් සොම්නසක් ආමිස සුවයක් විඳින්නේ සංකාර සිතක් ක්‍රියාත්මක කරනවා. හැබැයි ඒක ආමිසයි. ඒක ආමිස සුවයක්. ඒක ආමිස සුවය කියන එක ඒ සුවය සොම්නස සතුට සහනය කෙළවර වෙලා ඒක දුකකට පත් වෙනවා. නිරාමිස සුවය එහෙම වෙන්නේ නැහැ. අර ක්‍රියාසිත නිරාමිස සුවය. ඒකයි වෙන්නේ.
අව්‍යාකත සිතකදී මොකක්වත් කිරණ ශක්තියක් පිළිවෙනවද ස්වාමීන්
වහන්සේ? නැහැ. දැන් ඇහෙන් දකින්න ඔය පොල්ගස් දකින්න, ගේල්ගස් දකින්න, මිනිස්සු දකින්න, ගෙවල් දකින්න, වාහන දකින්න අපි ඒවට ඇලෙන්නේ නැත්නම් ඒක ප්‍රියමනාප භවෙන් අපේ හිතේ ඇලෙන්නේ නැත්නම් අල්ලගන්න නැත්නම් අප්‍රිය තරහක් වෛරයක් එන්නේ නැත්නම් ඒ වගේ මානයක් මෝහයක් එන්නේ නැත්නම් ඒවා අව්‍යාකට.
තව කෙටි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ මාස් මාංශ අනුභවයේ එතකොට මේ අපි මොන හරි බිත්තර වගේ දෙයක්, ඒ කියන්නේ අඩංගු දෙයක් වගේ, දැන් අපි කේක් වලට සාමාන්‍යයෙන් ඒවා බිත්තර වගේ ඒවා දානවා. එතකොට අපි මේ ඒවා මේ ආහාරයට ගැනීමත් කොහොමක හරි පවක් සිද්ධ වෙනවද?
දැන් මෙහෙමයි, යම් කිසි දෙයක් රස තෘෂ්ණාවෙන්, රස කෑදරකමින්, රස පිරිතකමින්, රස ආශාවෙන්, රස මජරිකමින් කනවනම් බොනවනම් ඒක රස තෘෂ්ණාව. ඒක තමයි හිතේ පිරිසිදු බව නැති වෙලා කිලුට බවක් ඇති වෙන්නේ. ඒක නිසා අර මස් රස පෙරේතකම ක්ලේ රස විඳීමේ කැමැත්තක් සංසාරේ පුරුදු කරගෙන ආවනම් ඒ පුද්ගලයාට අර මස් රස රසයි. නමුත් තේරුම් ගත්තොත් මේ තවත් සතෙකු මරලා ප්‍රාණිය අහිමි කළා ඒ සතා දෙන්න කැමැති වූ කැමැති නොවු අකමැති වූ දෙයක් අපි දැන් මේ අරගෙන කටට දාගන්නවා කියන්නේ එහෙම එක තේරුම් ගත්තොත් මේ මස් රස විඳීම කෑදරකම රසාසාව තණ්හාව නැති වෙනවා. ඉතින් ඒක නිසා අපි කල්පනා කරන්න ඕන දැන් ලෝකේ මස් මාළු කාලද බලවත්ම ශක්තිමත්ම සත්වය පුද්ගලයෝ ඉන්නේ නෑ. දැන් අපිට දකින්න ඉන්න ලොකුම සතා අලියා. මස් මාළු කනවද බිත්තර කනවද නෑ. දැන් අපි දන්න වේගවත්ම සතා ජමේ වැඩි අස්වැයා. මස් මාළු කනවද නෑ. නමුත් දැන් මේ ලෝකේ ඉන්න ජනගහණයෙන් කෝටි ඔය 700 ගණනක් ඉන්නවා. භාගයකට වැඩිය මස් මාළු කෑ මත්දරලා තියෙන. අඩු ගාණක් මස් මාළු කන්න. ඉතින් ඒක නිසා ඒ මිනිස්සු ජීවත් වෙනවා. මේ අපි මස් මාළු කන්නේ ඔය ආපෝ තේජෝ ආයෝ පඨවි ධාතු මනසිකාර්ය තේරු නොගත්ත නිසා. අර ලේ රස උරා බීමේ විඳවීමේ ලෝහබ්බ කිරීමේ කැමැත්තක් ආසාවක් සංසාර පුරුද්දක් හැටියට පවත්වාගෙන ආවා. ඒක ගතියක්. දීර්ඝ සංසාරේ පවත්වාගෙන ආපු ගතියක්. හැබැයි මේක යථා භූත ඥාන දර්ශනේ ලැබුණට පස්සේ ඔය අනුන්ගේ මස් මාළු කෑම ඉබේම නවතිනවා. මේ ගෙඩි ජාති, අල ජාති, මුල් ජාති, කොළ ජාති මේ ඕන තරම් තියෙන ඒවා තියෙන්නේ ආපෝ තේජෝ ආයෝ පටි වර්ණ ගන්ධ රස ඕජා මිසක් අර මස් මාළු වල තියෙන්නේ ඒකමයි. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තොත් ධර්මතාවය අපේ දැන් ඔය තුන්දොස් කිපෙන්නට බොහෝ දෙනට හේතු වෙන්නේ ඔය මස් මාළු. කොලෙස්ටරෝල් හැදින්නේ මොකද? මස් මාළු. තෙල් අර වැඩි වැඩි දේ නිසා. ඉතින් ඒක නිසා මේ මිනිහෙකුට හැදෙන ලෙඩ බහුලව වැඩි වෙන්නේ මස් මාළු කෑම. එළවලු පළතුරු කෑම නිසා කීයටවත් එහෙම ලෙඩ රෝග හැදෙන්නේ නැහැ. එළවලු පළතුරු මල් ජාති, අල ජාති, කොළ ජාති, මුල් ජාති නොයෙකුත් ඒවා තියෙනවා. එවැන් ලෙඩ ස්වභාව ධර්මයෙන් හැදුණ ඒවා. හැබැයි අද වෙනකොට ඒවට මේ කෘෂි රසායන, කෘමිනාශක, රසායනික පොර දාලා විකෘති කළාට පස්සේ ඒවා තියෙනවා. නමුත් ස්වභාව ධර්මයෙන් අලකොළ මල් මුල් ගෙඩි ඇට ධාන්‍ය වර්ග කිසිසේත්ම අපේට රෝගයක් ගෙන දෙනවා නෙමෙයි. නමුත් තවත් සද්දෙකුගේ මස් මාළු බොහෝ රෝගවලට හේතු වෙනවා. ඒ වගේම ණය වෙනවා. ඒකමනේ ණය වෙනවා. අනුන්ගේ මස් ගත්ත ගමන් අදින්න ආදානියට අහු වෙනවා. පණති වාතයට වඩා බලවත් වෙනවා අදින්න ආදානියට. අයි මස් දෙන්න කැමති වුණේ නැති එක්කෙනෙක්ගේ මස් අපි න දැන් අදින්න කියන්නේ දින්න අදින්න. ආදාන කියන්නේ උපාදාන. නොදුන් දෙයක් උපාදානය කරගත්තා. ඒක නිසා පංච සීලයම කැඩෙනවා මේ ප්‍රාණඝාතයේ විතරක් නෙමේ මේ මස් මාළු කෑම.
අතිගරු අරහතුන් වහන්ස මට තියෙන ප්‍රශ්නය මේක මේ ඔබ වහන්සේගේ දේශනාවල ඔබ වහන්සේගේ ග්‍රන්ථයක් කියවීමෙන් ආපු ප්‍රශ්නයක්. සත්තට්ඨාන කුසල සූත්‍ර දේශනාවි සඳහන් වෙනවා පජානාති අවස්ථා හතක්. එතකොට ඒකත් එක්කම මම බුද්ධානුස්සතියයි මරණානුස්සතියයි ගැන අධ්‍යයනය කරද්දී මට තේරුණා ඒ දෙකේ යම්කිසි සමානතාවක් තියෙනවා කියලා. එතන පජානාති අවස්ථා හතයි.
පජානාති කියන්නේ මේක මාගදී භාෂාවේ වචනයක්. පජානාති. දැන් මේ පජානාති කියන වචනේ ත්‍රිපිටකේ කොහෙවත් පරිවර්තනය කළ නැහැ නිවැරදිව. අර්ථය ධර්මය මතුවෙන විදිහට පරිවර්තනය කරලා නැහැ. ත්‍රිපිටකේ ලක්ෂ වාරයක් තියෙන පජානාති කියන වචනේ. පජානාති නැති සූත්‍රයකුත් ත්‍රිපිටකේ නැහැ. හැබැයි හැම තැනකම ත්‍රිපිටකය පරිවර්තනය කරපු වැරදි මිනිස්සු සිංහලට පරිවර්තනය කරනකොට දැනගනී කියන එක තමයි තියෙන්නේ. පජානාති කියන වචනේ පරිවර්තනය කළ තියෙන්නේ දැනගනී. නමුත් මේකේ තියෙන්නේ ප්‍රජානනය දැනගනී. තමන් තුළ ඇතිවන වෙනස තමන් විසින් තමා තුළින් දැක ගැනීම පජානා. හොඳ පැත්තටද යන්නේ තමන් මේ අර මේ 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 ක්‍රියාව කරනකොට නරක පැත්තටද යන්නේ තමන්ගේ හිත කිලුඩු වෙන පැත්තටද පිරිසිදු වෙන පැත්තටද යන කියන්නේ කියන එක නිවැරදිව දැනගන්නවා නම් අන්න ඒක පජානාති. ඒ නිසා අර වැරදි පැත්තට යන එකෙන් නවත්තන්න පුළුවන් වෙන්නේ හොඳ පැත්තට යන එක දිගටම භාවිතා කරන්න පුළුවන් වෙන්නේ පජානාති නිවැරදිව අර්ථය ධර්මයේ තේරුම් ගන්න. ඒ වගේම දැන් යම් කිසි කෙනෙක් මේ පජානාති කියන තේරුම තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා ඊළඟට ඊට ඉහළ මට්ටමකට යනවා. මොකද වෙන්නේ? අභිඤ්ඤයං අභිඤ්ඤාතං. අභිඤ්ඤාතං කියන තත්වයට ගැඹුරින්ම කළ යුතු නිවැරදි දේ කිරීමටත් නොකළ යුතු වැරදි දේ අත්හැරීමටත් නිවැරදිව ප්‍රායෝගිකව දැනීම අභිඤ්ඤයං අභිඤ්ඤාත. ඒ නිසා දැන් දැනුමක් අවශ්‍යයි. ඊට පස්සේ පජානාත. ඊට පස්සේ අභිඤ්ඤයං අභිඤ්ඤාත. ඒ දැනුමක් නැති පුද්ගලයා අසුතවත් පුතග්ජන පුද්ගලයා පජානාති නැති පුද්ගලයා නප්පජානාති අභිඤ්ඤාතන් නැති පුද්ගලයා අර අසුතවත් පුතග්ජන කළ යුතු කරණීය නොකළ යුතු අකරණීය දෙකම නොදන්නා නිවනට බාධක පැවැත්ම පවත්වාගෙන යන අසුතවත් පුතග්ජන පුද්ගලයා. ඒක නිසා මේ පජානාති කියන එක පැහැදිලිව සත්තට්ඨාන කුසල සූත්‍රයේ පියවර හතකදී මුල් අවස්ථාවේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහටම තියෙනවා. ඒ වගේම ආස්වාදේ ආදීනව නිස්සරණ තුනටත් තියෙනවා. ඊළඟට සත්තට්ඨාන කුසල සූත්‍රයේ මුලින් පජානාති කියලා ඊට පස්සේ ඒ හතම රූපං අභිඤ්ඤය වේදනා අභිඤ්ඤය සංඥා සංකාර විඥාන අභිඤ්ඤය ආසාදං අභිඤ්ඤය ආදීනං අභිඤ්ඤය නිස්සරණං අභිඤ්ඤය හතම තියෙනවා. ඒ නිසා මේක තේරුම් ගන්න ඕන. අර අභිඤ්ඤයං අභිඤ්ඤාතං කියන පුද්ගලයා යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කරන්න දන්නා සුතවත් අරිය ශාවකේ තා හෝති කියන පුද්ගලයා. ඒ පුද්ගලයා භක්තියෙන් කටයුතු කරන පුද්ගලයෙක් නෙමෙයි. ඒ පුද්ගලයා නිවන් මඟ නිවැරදිව දන්නා පුද්ගලයා.
ගෞරවනීය රහතුන් වහන්ස, සංසාර ණය ගනුදෙනු පොත මම ගුරුතුමියකට දුන්නා. අපේ ගුරුතුමියකට තිබුණ ප්‍රශ්නයක් එයා දාවේ නැහැ. මේ එතුමිය ඒ පොත මේ මළගිය ඥාතීන්ට පින්දෙන එක නොකර හිටියා. ටික දවසක් එයා ගෙදරින් එක පින්දෙන්න බයයි කියලා. ඊට පස්සේ මම කිව්වට පස්සේ නැවත එයා පින්දෙන්න පටන් ගත්තා. එතකොට එයා ටික දවසකින් ආපහු කිව්වා, ස්වාමීන් වහන්ස මේ කවදාවත් එයා මේ වැඩිය ළඟ ඥාති කෙනෙක් නෙමේ, නමුත් මේ එයාට නිතර මෙයා හීනේ මේ මැරුණ මියගිය ඥාතියා නිතර පිනේ පේන්න පටන් ගත්තානේ. ඒ වගේම මේ හීනෙන් ඒ වගේම මේ ගෙදර මිදුලේ මේ අර ප්‍රේත ගඳක් කියන එක එහෙම ආවා කියලා. ඒ නිසා එයා ඒකට බය වෙලා දැන් ඒක නතර කළා තියෙනවා ස්වාමීන් වහන්ස. පින් දෙන එක ඒ தත්ත්වය මොකද්ද කියලා ちょっと පැහැදිලි කරලා දෙන්න කියලා.
එහෙම තමයි. එහෙම වෙනවා. නිවැරදිව හඩියටම කමා කරගෙන පරමෛත්‍රිය වඩලා නිවැරදිව ඒ කැපකොට මුදවා නිදහස් කරන්න පින් නොදුන්නොත් එතෙන්දි ඔය පොත කියවූ තරමට පොතේ තියෙන ආකාරයට පින් දුන්නට හරියන්නේ නැහැ. ඒක තමයි කියන්නේ. දැන් මේ පින් දෙනවා කියන එක තියෙන්නේ කැපකොට ඒ අයව මුදවා නිදහස් කරන හැටියට අපි පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන. දැන් ඔතෙන්දි බොහෝ දුරට ඔතන ඔය පුද්ගලයා තුළ, ඔය පොත කියවන අය තුළ තියෙන්නේ ද්වේෂය. මොකද්ද තියෙන්නේ? අර ඥාතීන් කෙරෙහි බයක් ද්වේෂය. බය තියෙනවා කියන්නේ ද්වේෂය. වය තියනවා කියන්නේ බැම්මක් තියනවා කියලා හිතන්නේ ද්වේෂයක්. ඉතින් ඒක නිසා ද්වේෂය නිසා කැපකොට පින් දෙන්න. ඒ නිසා අර මේ රාගයෙන්තර ද්වේෂයෙන්තර පිරිසිදු චේතනාවක් ඇතුව පින් දුන්නේ නැහැ, පින් පැවරුවේ නැහැ, පින් අනුමෝදන් කළේ. ඒකයි උනේ. ඉතින් ඒක නිසා මේක අර පොත කියවලා විතරක් මෙහෙම පින් දුන්නට ඒකේ අර උපරිම ප්‍රතිඵලය අර ඥාතීන්ට කැපකොට ඒ අයව මුදවා නිදහස් කිරීමේ චේතනාවක් නැතුව වචනයක් සජ්ජායනා කළ ගායනා කළ කිව්වට ඒ පින් කැපකොට පින් දුන්නේ නැත්නම් ඒ ඥාතීන් මුදෙව්වේ නැත්නම් එතෙන්දී ඔයාගේ ප්‍රශ්නයක් එන්න ඉඩ
තියෙනවා.
ඒක අනිපාර තවත් හේතුවක් තියෙනවා. කම්ම ආවරණයක් තියෙනවා නම් ඕක එහෙමත් වෙනවා. කම්ම ආවරණයකුත් තියෙන්න පුළුවන් ඔතෙන්දී. ඒ කම්ම ආවරණය මිදෙන්න මුදවන්න බැරි නම් ඊට වැඩි වෙනස් ආකාරයකට අපි කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක මේ සියලු දේ මේ පැයක් තුළදී කියන්න අමාරුයි. අර දින හතක භාවනා වැඩසටහනකට ආවනම් ඔය සියලු දේ අපි විග්‍රහ කරනවා. එතෙන්දී දවස් හතක්ම එකින් එක කරුණු අරගෙන විග්‍රහ කරන නිසා.
අවසරයි මහා ප්‍රඥන් වහන්ස, ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලට සමන් දීම තුලින් මට තේරුම් ගියා මේ හෙළබිමේ සත්‍ය හෙළිදරව්ව සහ බුදුදහම එකහා යනවා, ඉතිහාසයත් ඒහා බැඳී පවතිනවා කියලා. ඉතින් ස්වාමින් වහන්සේ ගුරුවරියක් වශයෙන් මම ළමයිට ඉතිහාස විෂයත් උගන්වනවා. ඒ අවස්ථාවලදී ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් අනුව ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළ මාතුලාලු ලෙන සොයාගෙන මම ගියා. එහිදී එතන වැඩවසන ස්වාමින් වහන්සේ පෙන්වා දුන්නා පූජාවලියේ ඒ කෑගල්ල මේ වලකම්බා රජු දවසේ මාතුලාලු ලෙනේදී ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළා කියලා. මම පාසලට ඇවිත් පුස්තකාලයෙන් ත්‍රිපිටකේ මේ පූජාවලිය අරගෙන කියවුවා. ස්වාමීන් වහන්සේ සත්‍යයි, එහෙමම තියෙනවා පූජාවලියේ මාතුලාලු ලෙනේදී ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළා කියලා. බොහොම සෝචනීයයි ස්වාමීන් වහන්සේ. මම තමා පළමුවෙන්ම පූජාවලිය පොත කියවේ ඉස්කෝලේ අරගෙන. ඒ වගේම ස්වාමීන් වහන්සේ අපේ ඉතිහාසය, ස්තූප නිර්මාණය, එතකොට මයත කාලින්නේ සොයාගත්තු දාගැබ් අනුව අපේ ඉතිහාසයේ වසර 6000කට වඩා පෙර ඉතිහාසය කියලා පසක් වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේම බුදුදහම ගත්තාම මූලිකම ඉගැන්වීම් තිලක්කණය, එතකොට සංදේශනාව, ද්වතාවය, එවැනි දේවල් අපේ දරුවන්ට උගන්වන්න අපිට ඉඩක් නැහැ ස්වාමීන් වහන්සේ.
සම්මතිය
යට වෙලා ස්වාමීන් වහන්සේ.
ඒවා මේ සුද්ධංගේ ඔය අධ්‍යාපන ක්‍රමය අනුව ඔය 1930 40 කරපු විෂය නිර්දේශ තමයි අදත් දරුවන්ට බුද්ධ ආගමේ ඉතිහාසය හැටියට බුද්ධ ධර්මය, බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ සාහිත්‍ය, බෞද්ධ ඉතිහාසය හැටියට කියන්නේ අර සුද්ධ කියලා දීපු දෙ. සුද්ධ එහෙම නැත්නම් කළු සුද්ධ මතු කරපු දෙ. ඉතින් ඒක නිසා අපි ඉතිහාසයේ පොඩ්ඩකට අත්තර දාලා ධර්මයේ තේරුම් ගත්තොත්, ධර්මයේ හේතුඵල ධහම ඉගැන්නුවොත්, ණය විනයට රසඳා බලන්න ඉගැන්නුවොත්, ඊට පස්සේ මේක මතුවෙයි මේ ඉතිහාසය කොහෙද කියලා. එනිසා යම් කිසි කෙනෙකුට ධර්මය මුලින් කියා දෙන්නත් උගන්වන්නත්, ඊට පස්සේ ඉතිහාසය තමන්ටම තේරුම් ගන්න පුළුවන් වෙන විදිහටත් කියන්න පුළුවන්. මේකට හේතු වුණේ මේ ආගමක් පැටළුණා දහමට. ආගම කියන්නේ මේ නිවන් දකින්න දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා ආගම කියන්නේ ඇදහිල්ල, භක්තියක්, විශ්වාසයක්, බාහිර බලවේගයක් පිළිබඳව භක්තියකින් විශ්වාසයෙන් ඇදහිය යුතු දෙයක් ආගම කියන වචනේ. ආගම කියන වචන අකුරු තුනේම තියෙන්නේ ආගම. ආගම කියන්නේ පැවැත්ම යහපත්සේ පවත්වාගෙන යන්නට උපකාරක පිළිවෙතක්, පිළිවෙත් සමූහයක්. දහම කියන්නේ මේ පැවැත්මේ තියෙන සංසාර දුකින් සදාටම මිදී නිදහස් වන මාර්ග චර්යාව, පිළිවෙතක්, ප්‍රතිපදාව. ඒක නිසා ධර්ම දහම තේරුම් ගත්තට පස්සේ ඉතිහාසය පිරිසිදු වෙනවා. ඉතිහාසය දකින්න පුළුවන් වෙනවා. තමන්ටම තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ බුද්ධ කියන වචනේ තේරුම්. බෞද්ධරාදමීමයි බුද්ධ. බව උද්ධ. බෞද්ධයා කියන්නේ බව උදුරාදමන්නට අප කැප වී කටයුතු කරන අයද යමෙක්, ඔහු බෞද්ධයෙක්. බව කියන්නේ මොකද්ද? රාග බව, ද්වේෂ බව, මෝහ බව. වෙන මොකක්වත් උදුර දාන්න බෑ. ඉතින් ඒක නිසා නිවන කියන්නේ, නිබ්බාන කියන්නේ, බව උදුරා දමීම කියන්නේ ඔක්කොම එකයි. මේ හිතේ තියෙන උපදින ක්‍රියාත්මක වන රාග බව, ද්වේෂ බව, මෝහ බව සදාටම සහ මුලින්ම නැවත නූපදින ලෙසම උදුරා දමීම බෞද්ධයාගේ වැඩක්. නමුත් අද බුද්ධ ආගමේ ඊට වඩා ආගම්මක් හැටියට, ඊට වඩා වෙනස් විදියට ආගම් කාර්යය හැටියට උගන්වනවා. යාඥා කරන්න, ප්‍රාර්ථනා කරන්න බුදුහාමුදුරුව කොහෙවත් උගන්වලා නැහැ, කිව්වෙත් නැහැ. ආඥා කළා, ප්‍රාර්ථනා කළා නිවන් දකින්න බෑ. අද ඔක්කොම දේශකයෝ කියන්නේ ධර්ම දේශනාවක් කළා ප්‍රාර්ථනා කරනවා, දෙව් මිනිස් අප කෙලවර නිවන් දකින්නට ප්‍රාර්ථනා කරනවා. ඒක බුදුදහම නෙමේ, ඒක බුද්ධාගම. ඒක නිසා ඒ පැවැත්ම හදන්න, මේ පැවැත්ම නවත්තන්න. පැවැත්ම කියන්නේ මොකද්ද? ඔන්න දැන් හොඳ වචනයක් ආවා. පැවැත්ම කියන්නේ මොකද්ද? රාගය, ද්වේෂය, මෝහය දිගටම පවත්වාගෙන යෑම පැවැත්මයි. නිවන කියන්නේ රාගය, ද්වේෂය, මෝහය පැවැත්වීම අවසන් කිරීම, අපපටිවත්තිය. එතකොට පවත්වාගෙන යන්නේ පෘථග්ජන පුද්ගලයෝ, ජීවත් වෙන්නේ නැවත උපදින්නේ රාගය, ද්වේෂය, මෝහය දිගින් දිගටම තමන්ගේ හිතේ පවතින නිසා. රාගය, ද්වේෂය, මෝහය නැත්නම් හිතේ පැවැත්මක් නැහැ. නත්ති දානි පුනබ්බව අයමන්ති මා ජාති. ඒක නිසා මේක තේරුම් ගත්තා නම් හරි. මේක ආගම නෙමෙයි, හැබැයි මේක දහම. ආගමේ දහමක් නැහැ, දහමේ ආගමක් නැහැ. ඉතිහාසයත් එක්ක එක පාටම පටලවා ගන්න එපා. ඉතිහාසයේ කාටත් ඕන වෙන වෙලාවක් එයි, එතකොට ඒක මතුවේ. ඒක නිසා ඉතිහාසයට ඉස්සෙල්ලා නිවැරදි බුදුදහම තේරුම් ගන්න ගියොත් ධර්මය, හේතුඵල දහම, පටිච්චසමුප්පාද ධර්මය, ඊට පස්සේ අර නිවැරදි බුදුදහම එයි. දැන් මේ කිව්වා වගේ ඔය දැන් අද ලිඛිත ත්‍රිපිටකය, ලේඛනගත කරලා තියෙන ත්‍රිපිටකය ලිව්වේ බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 456කට පස්සේ. ඔය කෑගල්ලේ මා තුළ හඳුනෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි. එතෙක් කල් අවුරුදු 456ක් මේ ලංකාවේ සිංහල හාමුදුරුවරු දිගින් දිගටම බානකවරු හැටියට කොටස් තුනකට බෙදිලා අර සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කටවචනයෙන් වනපොත් කරගෙන පවත්වාගෙන ආව අවුරුදු 456ක්. ලිව්වේ නැහැ, ලේඛනගත කළේ නැහැ. නමුත් මේ ලේඛනගත නොකළ කටවචනයෙන් වනපුත් කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට බානකවරු පවත්වාගෙන ආපු මේ ත්‍රිපිටකය එක්තරා අවස්ථාවක් ආවා කටවචනයෙන් පවත්වාගෙන ඉන්න බැරි වෙන. ඒක තමයි ලොකු නියගයක්, නියන්සායක් ආවා බැමිණිටිසාය කියලා. කන්න හතක්ම එක දිගට ඔය රජරට රුහුණේ මේ ගොවිතැන් කරන්න, වගා කරන්න බැරි වුණා. අඩු මාසයෙන් මහවැලි ගඟේ එක වතුර පොදක්වත් මූදට ගලා නොවන තත්ත්වයට මහවැලි ගඟ වෙයිලා ගියාලු. වෙයිලා ගිහිල්ලා වැටකීය ගස් අර බල වතුර බීලා මිරිකලා, වැටකීය බොඩ මිරිකලා තමා අර යම් යම් හාමුදුරුවරු මේ සාපිපාසයේ නිවාගෙන තියෙන්නේ. ආහාරයටවත් දෙයක් තිබුණේ නැහැ. ඒ රජ රට සහ රුහුණ සහ නැගෙනහිර. හැබැයි කෑගල්ලේ වතුර තිබුණා වැස්සා. ඒ නිසා ඒ පැත්තට ඇවිල්ලා ඒ බානකවරු ඔක්කොම එකතු වෙලා මේ ත්‍රිපිටකය, ඒ බුද්ධ වචනය ලේඛනගත කළා. කොහෙවත් ඉන්දියාවේ බුද්ධ වචනයක් තිබුණෙත් නැහැ, ලේඛනගත කළෙත් නැහැ, බුදුදහමක් තිබුණෙත් නැහැ. පස්සේ කාලෙක ආගමක් නම් තිබුණා. ඉන්දියාවෙන් දැන් ලංකාවට ඉන්දියාවෙන් බුද්ධ ආගම ගෙනාවා කියන එක 100%ක් හරි. ලංකාවට ඉන්දියාවෙන් බුද්ධ ආගම ගෙනාවා. හැබැයි බුදු දහම ගෙනාවාද? නැහැ. බුදු දහමක් ඉන්දියාවේ තිබුණෙත් නැහැ. බුදු දහමක් ඉන්දියාවේ ඉපදුනෙත් නැහැ. නිවන් දකින ධර්මයක් ඉන්දියාවේ කවදක්වත් ක්‍රියාත්මක වෙලා දේශනා කරලා තිබුණෙත් නැහැ. බුදු දහම උපන්නේ හෙළබිමේ. හැබැයි ලංකාවේ කියලා රටක් තිබුණ නැහැ. ලංකාව කියලා පුරයක් තිබුණා. ලංකාව කියලා රටක් තිබුණ නැහැ. මේක සිව් හෙළයක්. දේව හෙළය, යක්ෂ හෙළය, නාග හෙළය, කුම්භාණ්ඩ හෙළය කියලා ගෝත්‍ර හතරකට අයිති හෙළ රජදරුවෝ චත්තාරෝ මහරජවරු හිටියේ. ඉතින් ඒක නිසා මේක සිව් හෙළය. සිව් හෙළය සීහෙළය වුණා, සීහෙළය සිංහලය වුණා. ඒ මිසක් මේක සිංහලයේ නිසා මේ සිංහයන්ගලේ වලින් ආපු රටක් නෙමෙයි. ඒකත් අපේ නිග්‍රහයට සුද්ධ සහ අර පරදේශක්කාර මේ පොත් ලියපු මිනිස්සු මේක සිංහයෙක්ගේ ලේ වලින් පටන් ගත්තා කියලා අපිට නිග්‍රහයක් කළා. කීයටවත් අද ජාන විද්‍යාව අනුව දන්නවා සිංහයෙක්ගේ ලේ වලින් මිනිහෙක් උපදින්න බෑ. ඒක වෙන්නේ නැති වැඩ. මේක සිව් හෙළය. සිව් හෙළය සීහෙළය සිංහලේ වුණා. ඒකයි වුණේ.
අවසරයි ස්වාමීන් වහන්සේ. තථාගතයන් වහන්සේගේ ඉපදීම, බුදු වීම සහ පිරිනිවන් පෑම සිදු වුණේ සත්‍ය වශයෙන්ම ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයකද ශ්‍රී ලංකාවේද කියන ගැටලුව අපිට පැන නැගී තියෙනවා.
ඒක ගැන තමයි මම කිව්වේ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ ඔක නිවැරදි කරගන්න පුළුවන්. දැන් මහා පරිනිබ්බාන සූත්‍රය කියන මේ ලංකාවේදී ලියපු සූත්‍රයේ තියෙනවා චත්තාරිමා නිටානානි දස්සනියානන් සංවේජනියානන් සද්දස්ස කුලපුත්තස්ස කියලා. මාගදී භාෂාවෙන් දීලා තියෙනවා චත්තාරිමානි ටානානි. මේ චත්තාරිමානි ටානානි කියන්නේ චත්තාරි කියන්නේ හතර, මානි කියන්නේ එක දේශාංශක රේඛාවක එක සමානව පිහිටන ස්ථාන හතරක්. එක සමාන දුරකින් එක දේශාංශක රේඛාවක පිහිටිය යුතුයි චත්තාරිමානි ඨානන්. මාගදී භාෂාවේ වචන තුනකින් විග්‍රහ කළා. දැන් මේ හෙළබිමේ ඔය හතර එක දේශාංශක රේඛාවක එක සමාන දුරකින් පිහිටිය බව, පිහිටන බව, පිහිටලා තියෙන බව නාසායතනෙ ඔප්පු කළා. ඒගොල්ලෝ අර ඒරියල් සර්වේ එකකින් මේකේ දශමයක් දශමයක් ගානේ බලලා වර්තාවක් දීලා තිනවා මේ හතර හරිම සමාන දුරකින් එකම රේඛාවක පිහිටියා කියලා. චත්තාරිමාණ්ඨානානි තියනවා කියලා. චත්තාරිමාණ්ඨානානි ඊට පස්සේ විග්‍රහ කළා අර බෝසත් කුමාරයා උපදුණු සල්ගස තියෙන ලුම්බිනිය, ඒ වගේම බුද්ධත්වයට පත් වුණු ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ, ඒ වගේම ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරපු ඉසුපතනාරාමය, පිරිනිවන් පාවදාල කුසිනාරාම, මේ හතරම දැනට ආකෘති වශයෙන් නෙමේ මුල්ම කරුණු හැටියට සියලු කරුණු කාරණා සහිතව ගලේ කොටලා තියෙන හැටියට මේ හතර දැනට මතු කරලා පෙන්වලා දීලා හොයලා තියෙනවා. ඒ හතරම එකම ශේෂයක්වත් වෙනසක් නැතුව එකම දේශාංශක රේඛාවක එකම සමාන දුරකින් තියෙනවා. නමුත් ඉන්දියාවේ මෙහෙම හතරක් එක රේඛාවකවත් නැහැ. ඒවා ගඩොලින් කර ආකෘති. බුදුහාමුදුරුව පිරිනිවන් පාල අවුරුදු 200කට විතර පස්සේ අශෝක රජුතුමා මේ ඉන්දියාවේ තිබුණු කෝවිල් අර සියලු සර්වාගමික මධ්‍යස්ථාන හැටියට බුද්ධ ශ්‍රාවකයන්ටත් පොදුවේ මතු කළා, වෙනස් කළා. ඒවා ආකෘති. ඉතින් ඒක තමයි පස්සේ ඒවා සර්වාගමික ආයතන මිසක් ආගම් සියල්ලටම පොදුවේ ඒ ධර්මාශෝක රජුරු අර Hindu ආගමට වෙන් වෙලා තිබිච්ච ඒවා සර්වාගමික හැටියට වෙනස් කළා. ඒ මිසක් ඒවා කිසිසේත්ම ගඩොලින් කරපු ආකෘති. මේ හෙළබිමේ තියෙන ඒවා එකම ගඩොල් කැටයකින්වත් ඒ කාලේ ගඩොල් යුගයත් ලංකාවේ තිබුණේ නැහැ. ඒවා ඔක්කොම අද කියනවා නම් අද නමින් ග්‍රැනයිට්. ඔක්කොම කළු ගලෙන් මම කාරුණිකව ඉල්ලනවා රුපියල් 500ක් විතරයි ගිහිල්ලා බලන්න ඔය ස්ථාන හතර. අඩු වශයෙන් ගිහිල්ලා තමන්ගේ ඇහෙන් බලලා වෙනස්කම දැක් ගන්න ඕනනම් තව සහතික කරගන්න ඕනනම් ඉන්දියාවට ගිහිල්ලා ගඩොලින් කරපු අර මහන්තලගේ Hindu කෝවිල් හතරක් බලලා එන්න. ඒකත් බලලා හැකි මේකත් බලලා හැකි ඊට පස්සේ තමන්ටම සහතික කරගන්න පුළුවන් කොයිකද හරි කොයිකද වැරදි කියලා. නැතුව එහෙම ඔය කවුරුවත් කිව්වට යන්න එපා. ඔය ව්‍යාපාරිකයෝ ටිකක් මේ සල්ලි හොයන්න මේ සුද්ධංගේ වචනය අනුව ඔය දඹදිව වන්දනා සංචාරකලාට කිසිමිනියෙකුට අර චත්තාරි මාණ්ඨානානි සද්දස්ස කුල පුත්තස්ස දස්සිඥානං සංවේජිනියානං ඌ කෙනෙකුත් නැහැ වෙන්න පුළුවන්කමකුත් නැහැ. බුද්ධ ශක්තියට අනුගත වෙන්නත් බෑ. ඒකයි ධර්මතාවය. ඒක නිසා මේක මම කිව්වට පිළිගන්න එපා. තමන්ටත් ඇහැක් තියෙනවා, කල්පනා කරන්න මනසක් තියෙනවා, හිතන්න සිතක් තියෙනවා. ගිහිල්ලා බලන්න. ගිහිල්ලා බලලා ඔන්නම් පිළිගන්න එපා නම් ඒකත් අත්හරින්නේ ඒත් වරදක් නෑ. ඒක නිසා අපි කාටවත් කියන්නේ මේක පිළිගන්න කියලා. මේ තමන්ට කැමති නම් ඒ තත්වයට පත් වෙන්න පුළුවන්, බලන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමින් වහන්ස, මම ආර්ය මෛත්‍රිය වඩන වෙලාවේ සමහර අවස්ථාවල ජීවිතයේ එදිනෙදා පැනනගෙන ගැටළු වලදී මම සම්පූර්ණ ඔබ වහන්සේ උපදෙස් දීලා තියෙන අර කරුණු හතරම අදිෂ්ඨාන කරලා ඊට පස්සේ මම මේ සත්‍ය මම මේ ජීවිත කාලය කරපු යම් ජීවිත පැවැත්ම සත්‍ය නම් සමහර විට මේ දෙයට තමයි දරුවෝගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට මම ඒ කරපු තැනක යම් කිසි ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල මම එහෙම අදිෂ්ඨාන කරනවා. ඒක සුදු සුද්ධ කියන එක මට දැනගන්න කැමතියි.
අදිෂ්ඨාන කරන්න ඕන අර වැරදි දේ අයින් කරලා එතනට නිවැරදි දේ ගන්න. එහෙමනම් හරි, එහෙම නැත්නම් ළමක් ලබා ගන්න නම්
නෑ නෑ, එහෙම
උපාදානය කරගන්න ප්‍රතිලාභයක් ප්‍රචාරයක් ප්‍රසිද්ධියක් ප්‍රණාමයක් ප්‍රබෝධයක් ප්‍රසංසාවල් ලබන්න නම් ඒක අදිඨානයක් නෙමෙයි, ඒක ප්‍රාර්ථනාවක්.
මේක පෞද්ගලිකව මම තනියම කරන දෙයක් නිසා මම ඉදිනදා සාමාන්‍ය
ඔව් ඒක වැරදි දේ හිතෙන් අස් කරලා ඒ වෙනුවට හොඳ දේ යහපත් දේ තමන්ටත් අනුන්ටත් හිත නිවන මිදෙන නිදහස් වන දේ භාවිතා කරන්න අදිෂ්ඨානය හරි.
අවසරයි හාමුදුරනේ, මට දැනගන්න ඕන දෙයක්. අපි දෙමව්පියෝ මිය ගියාම අපි පින් දෙනවනේ හාමුදුරනේ, මාස 3න් දෙනවා, අවුරුද්දෙන් දෙනවා. දැන් එතකොට අපි මට දැනගන්න ඕනේ ඒ අය ඇත්තට මේ පින් ගන්නේ කොහොමද? ආසයි දැනගන්න.
ඔව්, දැන් දෙමව්පියෝ මිය ගියාම සම්මතයක් හැටියට ඉඳගන්න. කමන්නේ මේක ටිකක් කියන්න වෙන නිසා. සම්මතයක් හැටියට හත් දවසේ මාස 3 අවුරුද්දේ දානයක් දීලා ඔය හාමුදුරුවෝ ටික කුද්ගෙදෙට්ට වඩම්මගෙන ඇවිල්ලා පින් දෙනවයි කියලා පින්කමක් කරලා පින් දෙනවා. හැබැයි අපි ඔය පින් දෙන එක හත් දවසේ දානේ, මාස 3 දානේ, අවුරුද්ද දානේ දෙන්නේ ඇයි කියන එක තේරුම් අරගෙන නෙමෙයි මේ කරන්නේ. ඒක බුද්ධාගමේ කියලා දෙන්නෙත් නැහැ. ඒක ඒකේ පරමාර්ථයක් අර්ථයක් කියලා දෙන්නේ නැහැ. අපි ජීවත් වෙලා ඉපදුන දවසේ ඉඳන් අපිට උදව් කළ, උපකාර කළ, මඟ පෙන්වූ, පිහිට වූ අර කිරි දුන්න මවට ඉගැන්නුව හරි හම්බ කරලා කන්න බොන්න හදා වඩා දුන්න තාත්තට ඥාතීන්ට අපි ණයද නැද්ද? අපි ණයයි. අපි මේ ඥාති ධර්මය තිරෝකොඩ සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා. මේක මොකද්ද? ඥාති ධර්මයක් ඉටු කිරීම. ඒ නිසා අපි පින්කමක් කරලා හත් දවසේ තුන් මාසේ බුද්ධ දානයක් දීලා පින්කමක් කරලා තුන් සිත පහදාගෙන අපි ඒ ණයෙන් මිදී නිදහස් වෙන චේතනාවෙන් පින් දිය යුතුයි, පින් පැවරිය යුතුයි, පින් අනුමෝදන් කළ යුතුයි පළවෙනි කාරණය. මොකටද පින්කමක් කරන්නේ? ඥාති ධර්මයක් යුතුකමක් වගකීමක් ඉටු කිරීම හැටියට අපිට ජීවත් වෙලා ඉන්න කාලය තුළ කරපු උදව් උපකාර වෙනුවෙන් අපි ණයයි එහෙම නොකළ. ඒක නිසා අපි පින්කමක් කරලා පින් දෙන්න ඕන. පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න ඕන. දෙවෙනි එක, දැන් අපි පින් දෙනකොට පින් ගන්න පුළුවන් අයත් ඉන්නවා, අපි දෙන පින ගන්න පුළුවන් අයත් ඉන්නවා, අපි දෙන පින් ගන්න බැරි අයත් ඉන්නවා. ඒ නිසා අපිට ඒ වගේ හත් දවසේ තුන් මාසේ අවුරුද්ද දානයක් දෙනකොට මේ සංසාර ගමනේ අපිට මව වූ, පියා වූ, සම්පුර්ෂයා, භාර්යාව, සීයාච්චි, මේ වගේ ඥාතීන් වූ ලක්ෂ කෝටි ගාණක් අතීතේ මව වෙලා පියා වෙලා තියෙනවා. ඒ අය යම් ආකාරයක අද පින්කමක් කරගන්න බැරි පරදත්තූපජීවීන් හැටියට අනුන් දෙන පිනෙන් යැපෙන අය පරදත්තූපජීවී. එහෙම පරදත්තූපජීවීන් හැටියට අද ජීවත් වෙන අය ඉන්නවා නම් ඒ සියලු දෙනා කල්පනා කරන්නේ දැන් අමයිට ආත්ම 10කට 15කට ඉස්සෙල්ලා අම්මා හෝ තාත්තා වෙන්න පුළුවන්. අද පරදත්තූපජීවියෙක් වෙලා පින් බලාගෙන ඉන්නවා. ඒ අය අදත් කල්පනා කරන්නේ පරදත්තූපජීවීන් අනේ මගේ පුතා, අනේ මගේ දුවාද පින්කමක් කරනවා, මට පින් දෙයි, කැපකොට මාව නිදහස් කරයි, මේ පින් දෙන පින මට ගන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ සියලුම පරදත්තූපජීවීන් දකින්නේ බලන්නේ මේ ඒගොල්ලන්ගේම දුව පුතා හැටියට. මේ ආත්මය අම්මා නෙමේ, තාත්තා නෙමේ, මීට පෙර ආත්මයක අම්මා තාත්තා. ඉතින් ඒ සියලු මව් දෙමව්පියන්ට, සංසාරගත සියලු ඥාති මිත්‍රාදීන්ට අපි පින් දෙනකොට, පින් පවරනකොට, පින් අනුමෝදන් කරනකොට අපි සමසේ පොදුවේ පිරිසිදු චේතනාවක් ඇතුව ඒ සියලු දෙනාට කැපකොට පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න ඕනේ. එහෙම නොකොලොත් එක්කෙනෙකුට විතරක් නම කියලා පින් දුන්නොත් ඒකේ වැරදි බලපෑමක්, චේතනාවක් තියෙනවා. ඒ නිසා පින්කමක් කරන්නේ පළවෙනි කාරණේ තමන් අර සංසාර මේ ජීවිත කාලේ අපිට උදව් කළ, උපකාර කළ එක්කෙනාට ඥාති ධර්මයේ ඉටු කරලා අපි ණයෙන් මිදී නිදහස් වෙන්න. දෙවෙනි පරමාර්ථය අපි දෙන පිනෙන් අර පින්ක ගමක් කරගන්න බැරි පරදත්තූපජීවීන් හැටියට අද උපත ලබලා තියෙන අපේ අතීත සංසාරගත ඥාතීන්ට මේ පිනෙන් උපකාරයක්, උදව්වක් ඇතිව ඒ අසරණානාථ වූ පරදත්තූපජීවීන් මුදවා නිදහස් කරන්න කැපකොට පින්දෙ. මේ දෙක තමයි අපි පින්කමක් කරන එකේ පරමාර්ථය. අද බුද්ධ ආගමේ මේ හැම කෙනෙක්ම දානිගයක් පවත්වන්න ඇති, දානිගවල්වල ගිහිල්ලා ඇති. දානිගෙදර ගියාම අර හාමුදුරුවෝ ටික ඇහිවිල්ලා, මොකද අර දානේ ඉවර වෙනකොට හෝ පටන් ගන්නකොට හෝ පින් වාක්‍යයක් කියනවා. කියනවද නැද්ද? කියනවා. අද ඒක සම්මත බුද්ධ ආගමේ වැඩක්. අනේ මේ පින්වතුන් බොහොම හොඳ පින්කමක් කරගත්තා, ඒ නිසා මේ පින්වතුන්ට නන්දා මල්ලිකා, සුනන්දා, සුමනා, විසාකාමෙන් භෝග සම්පත්, ධන සම්පත්, රූප සම්පත් ලැබ දෙව්මිනිත් සැප කෙලවර මතු බුදු වන බුදුන් දකින්නට මේ පින මේ පින්වතුන්ට හේතු ආසනා වේවා කියලා පින් වාක්‍යයක් දෙසා බෑව. අර පින් බලාපොරොත්තු වුණ ඥාතීන්ට පින් දුන්නද පින් පැවරුවද අනුමෝදන් කළාද? නෑ. තමන් ණයෙන් මුදවා නිදහස් වෙන අටියට පින් දුන්නද පින් පැවරුවද? නෑ. දැන් මොකද ඒ වෙනුවට කළේ? මේ කරපු පින්කම අකුසලයක් බවට තමන්ගේ සංසාරේ දික්කරන ආකාරයේ දෙයක් බවට මේ පින පැවරුවා. කාටද පැවරුවේ? පින්කම කරපු අයටම ආපහු පැවරුවා. දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නට මේ පින හේතු ආසනාව. මොකක්ද කළේ ඕක? ඕක අකුසලයක්. ඕක පුඤ්ඤා අභිසංකාරයක්. ඕක නිවන ප්‍රමාද කරන වහන දෙයක්. එතකොට කරුණු තුනක් නිසා අර ණයගන දිනුවෙන් මිදී නිදහසුනෙත් නෑ. ඥාති ධර්මයේ යුතුකම ඉටු කළෙත් නෑ. අර බලා හිටිය හිඟන්න පිරිසක් ඉන්නවා. ගොටු අල්ලගෙන ඉන්න හිඟන්නවාගේ අර පරදත් උපජීවීන් සිය දහස් ගාණක් බලා ඉන්නවා. අනේ මගේ පුතා දැන් මට පින් දෙයි, පින් පවරයි, මාව මුදවා නිදහස් කරයි කියලා ඒ අයට පින් දුන්නෙත් නෑ, ලැබුණෙත් නෑ. ඒ අය උරණ වෙලා යම් යම් කරදර බාධක කරනවා. ඒ වගේම තුන්වැනි භයානකම දේ තමයි මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවෙත් අපි කළ යුතු කුසලයක් බවට පත් කරගත්තේ නෑ. පින අකුසලයක් බවට, පුඤ්ඤාභි සංකාරයක් බවට පත් කරගෙන අපේ සංසාරේ අර කාම ලෝකවල, සුගති ලෝකවල දෙව් මිනිස් සැප, රජ සැප, සිටු සැප, බ්‍රහ්ම සැප කෙලවර නිවන් දකින්නට මේ පින හේතු වන ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරා. කරුණු තුනක් නිසා මේ පින්කමක් වියදම් කරලා කළාට ඒකේ තමන්ට යහපතක් නෙමේ ලැබෙන්නේ. තමන්ගේ සංසාරේ මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවේ ලබාගත යුතු මේ විමුක්තිය, ඥාන දර්ශනය, නිවන නිදහස ලබා ගන්න තිබුණ අවස්ථාව නැති කරගෙන දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නට ප්‍රාර්ථනා කළා, යාඥා කළා, ඉල්ලුවා. ඒක නිසා මේක මේ ආගමේ වැඩක් මිසක් දැන් අපි මේවා මේ සියලු දේ පැහැදිලිව පිළිසිදුව සියලු හාමුදුරුවන්ට මේ ලංකාවේ ඉන්න වැරදි මේක වැරද්ද කියලා දෙනවා. මේක මේ අයත් මේවා අහලා දැන් ටික ටික වෙනස් වෙලා තියෙනවා. නමුත් පින්කමක් කරගත්ත හැම අවස්ථාවකම බෞද්ධයෙක් හැටියට අපි ඒක කුසලයක් බවට පරිවර්තනය කරගන්න තේරුම් ගන්න ඕන. ධර්ම අවබෝධයක් ඇතිව කටයුතු කරන්න ඕන. හැබැයි ඔය මහායාන බුද්ධාගමෙන් ආපු වැරදි දෙයක් නිසා අද පින්කමක් කරලා ඒක කුසලයක් බවට පත් කරගන්න. ඒ විතරක් නෙමෙයි, අද සමහර ඔය වයසක උපාසක අම්මලාච්චිලා වගේ අය සමහර විට උගත් අය මේ පින්කමක් කරලා පින් දෙන්න බයයි. හේතුව අපොයි පින් මදි වෙන්නේ නැති, ඒකයි තාමත් සංසාරය කියලානේ කියන්නේ. ඒක නිසා පින් වැඩි වුණොත් මොකද වෙන්නේ? පින උපාදානය කරගත්තොත් මොකද වෙන්නේ? ඒකම තමයි සංසාරේ දික් වෙන්නේ හේතුව. ඒකම තමයි අකුසලිය. ඉතින් ඒක නිසා අපි පින්කමක් කරලා බුදු දේශනාවේ තියෙන පුණ්‍ය පාප පහිනස්ස කරන්න ඕන. පින තමන් උපාදානය කරගෙන තිබුණත් ශේෂයක් හරි පැවැත්ම ඉදිරියට යනවා සුගති ලෝකවල, කාම ලෝකවල. අර පාපේ උපාදානය කරගෙන තිබුණත් අර දුගති ලෝකවල, අසඤ්ඤතලවල ඉදිරියට යනවා. ඒ නිසා මේ මිනිහෙක් වුණ වෙලාවේ පින්කමක් කරන්න මුණ පින්කම නොකළ යුතුයි කියලා කවුරුවත් කියන්නේ. හැබැයි පින්කමක් කරන හැම මොහොතකම, හැම අවස්ථාවකම ඒක කුසලයක් බවට පත් කරගන්න බෞද්ධයෙක් හැටියට, බුද්ධ ධර්මය තේරුම් ගත්ත කෙනෙක් හැටියට කටයුතු කරන්න ඕන. ඒක නිවනට උපකාර වෙනවා. නමුත් බුද්ධ ආගමේ කිසිම තැනක ආගමේ මහායානාගමික සංකල්ප කරගහගත්ත බුද්ධ ආගමේ අද පින කුසලයක් නෙමේ අකුසලයක් බවට පත් කරගන්නයි සියලු කටයුතු කාරණා අර ප්‍රාර්ථනා ආඥා තියෙන්නේ. ඒක නිසා නිවන වැහෙනවා. නිවන වැහෙන්නෙම පින පුඤ්ඤාභි සංකාරයක් එහෙම නැත්නම් අපුඤ්ඤාභි සංකාරයක් බවට පත් කරගන්න. මේක තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් කරලා දෙන්න බැරි කම නිසා තමයි ඔක ඔය දහම් පාසල්වල කුඩා දරුවන්ට පොඩි කාලේ ඉඳන්ම පන්තිවල ඉගන්වන්න ඕන. 6-7 පන්තිවල මේවා කියා දෙන්න ඕනේ. කොහොමද පින කුසලයක් කරගන්නේ? කොහොමද පුණ්‍ය පාප පහිනස්ස කරලා හිත පිරිසිදු කරගන්නේ? නමුත් දැන් බුද්ධාගමේ තියෙන්නේ අකුසලයක් බවට පත් කරගන්නයි ඔය සියලු ප්‍රාර්ථනා ආඥා ඉල්ලීම් කරන්නේ. කියා දෙන්න උගන්වන්න. වැරදියට. ඒක නිසා මේ ඔය අධ්‍යාපනයේ වැරද්දයි, ඉගැන්වීමේ වැරද්දයි, ග්‍රන්ථ ධූරයේ පිළිීමේ වැරද්දයි, විපස්සනා ධූරයේ නැතිකමේ වැරද්දයි අඩුවයි. නිවන නැත්තේ වෙන මොකක්වත් නෙමෙයි. ඒක නිසා දැන් මේක නිවැරදි කරලා තියෙනවා. නමුත් තාම අර බලවේගය තාම ආගමේ බලවේගය බහුලයි. මේක නිසා නිවනට එන්න ඉන්න පිරිසටත් ඒ ආගමේ බලවේග තාම තියෙනවා. එනිසා හැමතැනම සම්මත පන්සලකට ගියාම සම්ප්‍රදායික පින අකුසලයක් කරගන්න ඔය පින ආපහු තමන්ටම ප්‍රතිලාභයක් හැටියට උරුම කරලා දෙන්න තමයි කටයුතු කරන්නේ. පින කුසලයක් බවට පත් කරගන්න ක්‍රමයක් පිළිවෙතක් ඒගොල්ලෝ දන්නේම නැහැ. නොදන්නාකම ඒක තමයි දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥාන. වෙන මොකක්වත් නෙමෙයි. පින්කමක් කරන හැම අවස්ථාවෙම මේක කුසලයක් බවට පත් කරගන්න ඕව වෙන.
අවසරයි අති ගෞරවනීය ස්වාමින් වහන්ස, මා මුලින්ම ඔබට නමස්කාර පූර්ව ස්තුතිය. අප පාසලේ මමත් ඒ වගේම ආචාර්ය මණ්ඩලයත් ඔබ වහන්සේගේ ධර්ම දේශනයක් සවන්ේ කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව නමස්කාර පූර්ව ස්තුතිය මුලින්ම පුද කරනවා. මට පාසල පිළිබඳයි ස්වාමීන් වහන්සේ ගැටලුව තියෙන්නේ.
මොනා පිළිබඳව?
පාසලේ පාසලේ
ආ පාසල ඒකට උපාදානය කරගන්න එපා.
ගැටලුව තියෙන දැන් මේ පාසලේ ඉන්න ශිෂ්‍යාවන් ඒ වගේම ගුරු මණ්ඩලයේ සියලු දෙනාම බොහොම මේ කලබලෙන් අවිවේක දැන් අපි පාසල් යන කාලේ වගේ නෙමෙයි දූ දරුණුත් අන්න ඒකට මේ මොකද්ද අපි කරලා යුත්තේ කියලා වහන්සේගෙන්
ඒකම තමයි අර ගුරුවරියක් ඇහුවෙත් ඒකමනේ. දැන් මේක යුතුකම් වගකීම් ඉටු කරන්න දරුවන්ට උගන්වලා නැහැ. අයිතිවාසිකම් බලාපොරොත්තු ඉල්ලන්න ලබා ගන්න විතරයි දරුවන්ට උගන්වලා තියෙන්නේ. ඒ වගේම ගුරුවරුත් දරුවෝ දෙගොල්ලම යුතුකම් වගකීම් ඉටු කරනවා නම් අයිතිවාසිකම් බලාපොරොත්තු අවම මට්ටමට පාස් කරනවා නම් එතෙන්දී ඔය කලබලේ ඔය කඩි ඔය ගම නැහැ. දැන් මෙතන තියෙන තරඟයක්නේ. ඉතින් ඒක නිසා ගුරුවරුත් තරඟෙට, දරුවොත් තරඟෙට, ඉස්කෝලත් තරඟෙට, ඉස්කෝල අතරත් තරඟයක්, ඉස්කෝලේ ඇතුළෙත් තරඟයක්, දරුවට තුලත් තියෙන තරඟයක්. එතකොට අර යුතුකම් වගකීම් අත්හැරිලා අයිතිවාසිකම් බලාපොරොත්තු විතරක් තියෙන ණය වෙනවා. යුතුකම් වගකීම් ඉටු කරනවා නම් ගුරුවරුත් දරුවොත් එතෙන්දී ණයෙම් විදී නිදහස් වෙනවා. ඓතිහාසිකම් බලාපොරොත්තු අවම කරනවා නම් එතෙන්දි ණය ගණ දෙනුවෙන් මිදී නිදහස් වෙනවා. එතෙන්දි දන්නවා කවුරුත් මේ යහපත් දේ කරන්න. අයහපත් දේ සියලු දේ කරන්නේ වැරදි දේ තමයි. කම්පති, චලති, වේදති, බයති, විස්සෝපති, ඔය පීඩනය, බය, කම්පනය, චලනය, වේගය, වේදනාව ඔක්කොම තියෙන්නේ අර ඔය රාගය, ද්වේෂය, මෝහය නිසා. ඒ නිසා දැන් අපි හේතුඵල ධහමට වහා ගලපා බලා යුතුකම් වගකීම් ඉටු කරන්නත්, ණය විනයට සසඳා බලා අයිතිවාසිකම් බලාපොරොත්තු අවම කරන්නත් ඉගෙනුවා නම්, පුරුදු කළා නම් මේක මේ අධ්‍යාපන ක්‍රමේ අපිට එක තැනකින් මේක ඉවත් කරන්න බෑ. මේ විෂය නිර්දේශයන් බොහෝ දේවල් ඔය විදියට අපි වෙන් කරන්න ඕන. ඉතින් ඒක නිසා යම් යම් ආකාරයට ඔය ගතානුගතික බටහිර වාදී ගැටි විෂය නිර්දේශන් තමයි මේ ලංකාවේ අද තාමත් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක නිසා මේක වෙනස් කළ යුතුයි. වෙනස් කිරීමෙන් ළමින්ගේ මනස පිරිසිදු වෙනවා. ඊට පස්සේ කළ යුතු දේ කරනවා, නොකළ යුතු දේ කරන්නේ නැහැ. එනිසා අඩුමාසයෙන් දරුවෝ දන්නේ ජීවත් වෙලා ඉන්නකොට මේ කළ යුතු දේ කරණීය ධර්ම කරන්නත්, නොකළ යුතු දේ අකරණීය ධර්ම අත්හැරිය යුතුවවත් දන්නේ. ඒක නිසා මේක දැන් එක විදුහල්පතිවරයෙකුට හෝ එක ගුරුවරයෙකුට හෝ එක අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙකුට හෝ මේක කරන්න පුළුවන් කමක් නැහැ. මේක විෂය නිර්දේශය අර 1930 ගණන්වල 40 ගණන්වල බටහිරෙන් ණයට ගත්ත අධ්‍යාපන ක්‍රමයක තමයි, මේ ධනාත්මක චින්තනයක තමයි අද සියලු දේ කරන්නේ. විශ්වවිද්‍යාලේ දැන් විශ්වවිද්‍යාලවලත් තියෙනවනේ අධ්‍යාපන විද්‍යාව පිළිබඳව පාඨමාලා. ඒ සියලු දේ කරන්නේ මේ විෂය නිර්දේශයම තවදුරටත් තහවුරු කරගෙන තරඟයකට මේ යුතුකම් වගකීම් අත්හැරලා තරඟයකට එකිනෙකා එකට එක එකිනෙකාට තරඟයේ ද්වේෂය වෛරය ක්‍රෝධය මතු කරන දෙයමයි කරන්නේ. ඉතින් ඒක නිසා මේ සමාජ සම්මත සිස්ටම් එකම අර හරියටම ඔය අඩුගානේ බුද්ධාගම බුදුදහම දහම් පාසල්වලත් මේක උගන්වනවා නම් ඔකෙන් උගද්දුරට අඩු වෙන්න පුළුවන්. එතකොට ඔය කම්පණයේ චලනයේ බය වේගය කවුරුත් නැහැ. කවුරුත් යුතුකම් වගේ කීම් ඉටු කරනකොට කාටවත් ප්‍රශ්නයක් ගැටලුවක් නැහැ. ඒක නිසා හැබැයි තව එකක් තේරුම් ගන්න ඕන, හැම කෙනෙකුගේම නුවණ ප්‍රඥාව දැනුම එක ආකාරයට තියන්න බෑ, තියෙන්නේ නැහැ. තම තම නැන පමණින් දැනගත යුතු. ඒක නිසා සියලු මිනිස්සුන්ගේ මනසක් තියෙනවා, නමුත් සියලු මිනිස්සුන්ට එක වගේ හිතන්න බෑ, එක වගේ හේතුඵල ධර්ම තේරුම් ගන්න බෑ, එක වගේ යුතුකම් වගේ ඉටු කරන්න බෑ. නමුත් අපි නිවැරදිව ඉගැන්නුවොත් ටික ටික හරි යුතුකම් වගේ ඉටු කරනකොට අයිතිවාසිකම් බලාපොරොත්තු අවම තත්ත්වයකට පත් වෙනකොට පත් කරනකොට ඔය පීඩනය, ඔය චලනය, කම්පනය, වේගය, බීතිය, දැවිල්ල, තැවිල්ල සියලු දේ ක්‍රමානුකූලව නවතිනවා. ඉතින් ඒක නිසා මේ බුදුදහම නිවැරදිව ළමයින්ට පොඩි කාලේ ඉඳන් දහම් පාසලේ උගන්වුවොත් ඒකම තමයි. නමුත් අද දහම් පාසලේ උගන්වන්නේ ඒවා නෙමෙයි. අභව්‍යාද්භූත ආශ්චර්ය අර දිව්‍යාවදානේ ලලිත විස්තරය කියන සංස්කෘත පොත්වල තිබිච්ච ඒවා දහම් පාසලේ උගන්වන්නේ. ඒවා ලංකාවේ තිබිච්ච බුදුදහම නෙමෙයි. ඒවා මේ මහායාන බුද්ධාගමෙන් ආපු වැරදි දේවල් තමයි. බුද්ධාගමේ දහම් පාසල්වල විෂය නිර්දේශයට සියලු දේට ඇතුළු කරලා තියෙන්නේ ඔය 1930 ගණන්වල පරිදියට තේරුම් ගත්ත පුද්ගලයෝ. දැන් ඒකවත් වෙනස් කළොත් හරියට හරි. ඒක නිසා මේක එක්කෙනෙකුට දෙන්නෙකුට වෙනස් කළ යුතු දෙයක්, කළ හැකි දෙයක් නෙමෙයි. ටිකක් අමාරු දෙයක්. මොකද අද අර සමාජ සම්මත වශයෙන් මෙයා මුල් බෑගෙන තියෙන්නේ. සියලු දරුවන්ගේ බ්‍රේන් වොෂ් කරලා තියෙන්නේ බුද්ධාගමේ. බ්‍රේන් වොෂ් කිරීමක් කරන්නේ බුද්ධාගමේ. අර හරක් රංචුවක් වගේ පාලනය කරගෙන දක්කගෙන යන්න පුළුවන් තත්ත්වයට මේ අභව්‍ය අත්භූත ආශ්චර්ය දේවල් උගන්නලා දරුවන්ව හරක් රංචුවක් බවට බ්‍රේන් වොෂ් කළා. මෙන්න මේවයි උඹලා ඉගෙන ගන්න ඕන කියලා කියලා දීලා මේ දක්කගෙන යන්න පුළුවන් තත්ත්වයට දරුවපත් කිරීමක් තමයි බ්‍රේන් වොෂ් කිරීම. අර දරුවන්ට නිදහස නිවහල්ව හොඳට හිතාමතා කළයුතු කරලා තමන්ගේ ඥානය ප්‍රඥාව මතු කරගන්න ක්‍රමයක් ඔය අධ්‍යාපන ක්‍රමයේ ඇත්තේ නැහැ. ඒක තමයි වර්ධනේ. ඒක නිසා මේකේ ක්‍රමයේම වර්ධනයයි මේ රටේ ඔය සංවිධාන පෙළපාලි තම නොයෙකුත් ඔය පොඩි පොඩි දේවල් වලට මිනිස්සු යුතුකම් වගේ කීම් නෙමෙයි අයිතිවාසිකම් බලාපොරොත්තු. යුතුකම් වගේ කීම් ඇත්තෙම නැහැ. යුතුකම් වගේ කීම් තිබුණා නම් ඔය දොස්තර මහතුරු ස්ට්‍රයික් කරයිද? ඒගොල්ලන්ට ඉගෙන ගන්නුවේ කවුද? මේ ලංකාවේ රජයේ ආදායමෙන් මිනිසුන්ගෙන් ගත්ත බදු වලින් ඉගෙන ගත්ත දොස්තර මහතුරුනෝ. ඉතින් ඒගොල්ලෝ යුතුකම් වගේ කීම් ඉටු කරන්න එපා. නමුත් දැන් ඔය අයිතිවාසිකම් බලාපොරොත්තු ඉල්ලලා අර අසරණ ලෙඩ්ඩුන්ට අනාථ කරන්න, අසරණ කරන්න ස්ට්‍රයික් කරනවා, සංවිධාන කරනවා, ඒ වගේ දේවල් තියෙනවා. මේවා වැරදි දේවල්. මේවා කිසිසේත්ම ණය මයම් මිදී නිදහස් වෙන්න නෑ. මේ හේතුව නිසා ඵලයක් කුරුම වෙනවා. ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කරනකොට ආපහු ඒ පුද්ගලයන්ගෙම අර රාගය ද්වේෂය මෝහය වඩා වර්ධනය වෙලා මුළු රටේම මේක එක මේකකට බවට පත් වෙනවා. ඒක නිසා මේවා කවුරුත් කල්පනා කළ යුතු දේවල්. රජයත් යුතුකම් වගේ මිටු කරන්න ඕන, පුරවැසියොත් කරන්න ඕන, ගුරුවරුත් කරන්න ඕන, දරුවොත් කරන්න ඕන, කාටත් උගන්වන්න ඕන යුතුකම් වගේ ඉටු කරන්නත් අයිතිවාසිකම් බලාපොරොත්තු අවම තත්ත්වයකට පුළුවන් තරම් ඉවසල විමසලා අවම තත්ත්වයෙන් අයිතිවාසිකම් බලාපොරොත්තු පාත්ත ගන්නවා. එතකොට කවුරුත් යුතුකම් වගේ ඉටු කරනකොට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක තමයි පිළියම. ඒක තමයි පිළිතුරු. ඒක තමයි බුදු දහමින් ඉදිරිපත් කරපු නියම නිවැරදි මේ සර්ව සාධාරණ පිළිතුරු ප්‍රතිකාරමේ. ඉතින් එහෙමනම් මං හිතන්නේ දැන් අද දැන් පැය දෙකකටත් වැඩිය ගියා නම් යන්න තියෙනවනේ රැ වුණානේ. එහෙනම් කවුරු සාදුකාරයක් දෙන්න. දැන් එහෙමනම් පින් අනුමෝදන් කරන්ඩ ඊට ඉස්සෙල්ලා මේ ධර්ම දානය සහ තේපැන් සංග්‍රහයක් පිළිබඳව දානය පිළිබඳව පින් අනුමෝදන් කුරුත් තියෙනවා. මිරිස්වත්ත කැප්පෙටිපොළ මහා විද්‍යාලයේ විදුහල්පති ඊ.ඒ.ඩී. ප්‍රේමලාල් මහතා විසින් නවක පින්වතුන්ට ගුරුවරුන්ට 2017 දෙසැම්බර් මස බුද්ධ භාවනා දිනාත වැඩසටහනට පැමිණෙන්න සහභාගි වෙන්න අවස්ථාවකුත් තියෙනවලු. ඒ සියලු දෙනාටම අපි පින් දෙන්නට පින් පවරන්නටත් ඒ වගේම මේ මිරිස්වත්ත මේ ඒ කැප්පෙටිපොළ මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ඒ ගුරු මණ්ඩලයටත් අපි මේ පින් අනුමෝදන් කරන්න පින් පවරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සියලුම ගුරුවරුන්ගේත් විදුහල්පතිතුමාගේත් ඒ ඥාතිවරුන්ගේත් මෙතෙන්ට පැමිණි සියලු දෙනාගේත් නමින් මිය පරලෝකීය සංසාරගත සියලු ඥාතීන්ට මේ පැය දෙකක් පමණ වූ කාලය තුළ බොහොම පිරිසිදු සිතක් ඇති කරගෙන රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර වූ පිරිසිදු සිතක් තුන් සිත පහදාගත් අවස්ථාවේදී ඒ සියලු දෙනා සිහිපත් කළා. එයට කැපකොට පින් දී පින් පවරලා පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියලා පින් දෙන්න. මේ ගාථාවන් කියනකොට බොහොම පිරිසිදු චේතනාවක් ඇති කරගන්න ඕන. තමන්ගේ හිතේ පිරිසිදු බවත් ඒ වගේම ඒ තමන්ගේ සියලු පින් බලාපොරොත්තු වෙන ඥාතීන්ට පින් දීලා පින් පවරලා ඒ අය සසර දුකින් මිදී නිදහස් වෙත්වා නිවන් සුවයෙන් සුවපත් වන්නට මේ පින ඒ අයටත් උපකාර වේවා හේතු ආසනා වේවා කියලා පාඩු කරන්න. මේ ගාථාවන් කියලා පින් දෙන්න. එත්තාවතා ච අම්මි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ තුයාව නිබ්බාන පත්තියා. හොඳයි, මේ සියලුම පින්වතුන්ට යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් වේවා. ධර්මාවබෝධය පිණිසම යථාභූත ඥාන දර්ශනය සඳහාම මේ සියලු කරුණු කාරණා උපකාර වේවා හේතු ආසනාවේ.